පින්වතුනි කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි, දැන් මේ වන විට මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරන්නට අවශ්‍ය මූලික දැනුමක් සෑම කෙනෙකුටම යම් ආකාරයකට ලැබිලා ලබාගෙන තියෙනවා. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ, ආනපාන සති සූත්‍රයේ, එවගේ මහා රාහුලවාද සූත්‍රයේ, කායගත සති සූත්‍රයේ, මේ වගේ බුද්ධ දේශනා වෙන සූත්‍ර ධර්ම බොහෝ ගණනකම තියෙන මේ අස්සපස්ස ආනපාන සති සමාධිය පිළිබඳව බුදුහාමුදුරුව ප්‍රායෝගිකව දේශනා කර පිළිවෙතක් විග්‍රහ කරපු සූත්‍රයක් වූ ගිරිමානන්ද සූත්‍රය පිළිබඳව කරුණු කාරණා කිහිපයක් මේ පින්වතුන්ට ප්‍රායෝගිකව අනුගමනය කරන්නට පුළුවන් ආකාරයකට විග්‍රහ කරලා දෙන්නට. එනිසා මේ ගිරිමානන්ද සූත්‍රය අනෙක් සූත්‍රවලට වඩා ටිකක් වෙනස් සූත්‍රයක්, බොහොම කෙටි සූත්‍රයක්. මේ ගිරිමානන්ද සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කළේ ජේතවනාරාමේ අනාථපිණ්ඩිකාරාමේ ඉන්න කාලෙක. අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තන් නිසිදී ඒකමන්තන් නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං එතඩු වෝච. ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලෝ ගිලානෝ කියලා ආනන්ද හාමුදුරුව ප්‍රකාශ කළා. සාදුමන්තේ භගවා ඒනායස්මා ගිරිමානන්දෝ තේන උපසංගමිතු අනුකම්පං උපාදායාති සචේකෝත්තං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා භාසීයාසි තානංකෝ පණීතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝ ආබාධු තානුසෝ පටිපස්සම් වෙය්‍ය. දැන් මේකේ දැන් සාමාන්‍යයෙන් සම්මතයෙන් අද පරිවර්තනය කරලා කියලා දෙන්නේ ගිරිමානන්ද කියලා හාමුදුරු නමක් හිටියා, දුක්ඛිතව බාලව ගිලානව ඇඳක වැතිරිලා නැකිටින්නවත් බැරුව නමුත් මහණ වෙච්ච හාමුදුරු නමක්. මේ හාමුදුරුවන්ට බොහොම කායික මානසික දුක් තිබුණා. ඉතින් ඒකින්ද ආනන්ද හාමුදුරුව බුදු හාමුදුරුවන්ට ගිහිල්ලා කිව්වා මේම දුක්ඛිත බාල ගිලාන හාමුදුරු නමක් ඉන්නවා, මොකද කරන්න පුළුවන් කියලා. එතකොට බුදු හාමුදුරුව මේ දස සංඥා කියලා දුන්නා. මේ උගන්නලා මේක අනුව මේ හාමුදුරුවන්ට මේක කිව්වහම, මේක සජ්ජායනා කළාම ඒ හාමුදුරුවන්ට සුවය ලැබුණා කියන එක තමයි අද සම්මතයෙන් සම්ප්‍රදායික විදියට කාටත් කියලා දෙන්නේ ඒ අනුව මේ දස සංඥා සත්‍යයන කරනවා. නමුත් මේක ඊට වඩා උඟක්ම ගැඹුරු අර්ථයක් තියෙන සූත්‍රයක්. මේකේ තියෙන්නේ යං ගිරිමානන්දස්ස වික්කුණෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිපස්සම්බේය. එනිසා මේක මේ එක කෙනෙකුට කියපු දෙයක් නෙමේ, සියලුම ගිරිමානන්දස්සලට කියපු බේතක්. මේ දුක්ඛිත බාල්ල ගිලාන ආබාධිත සංසාර රෝගයෙන් මිදී නිදහස් වෙන්න. මේක තියෙනවා වචනයක් ගිරිමානන්දි. මේක තියෙන්නේ නන් වචන තුනක්. ගිරි මා නන්දි. නන්දි කියන්නේ චන්දරාගයට, තවත් වචනයක් චන්දරාගයෙන් මිදී නිදහස් විය යුතු දුක්ඛන්ද අල්ලගෙන උපාදානය කරගන්නා කරගෙන ඉන්න සියලු පුද්ගලයන්ට කියනවා ගිරි මා නන්දි කියලා. එනිසා මේ එක පුද්ගලයෙක් නෙමේ. ගිරි කියන්නේ දුක්ඛන්ද, මා කියන්නේ මිදී නිදහස් විය යුතු දුක්ඛන්ද, කැමැත්තෙන්ම ඡන්දයෙන්ම අල්ලගෙන ඉන්න අය තමා ගිරි මානන්දි. එනිසා මේ පංචස්කන්ධය කැමැත්තෙන්ම උපාදානය කරගෙන එකෙන් මිදී නිදහස් වෙන්නට බැරුව ඉන්න සියලුම අය මේ ගිරිමානන්ද. ඉතින් ඒක නිසා මේක මේ එක්කෙනෙකුට කියපු දෙයක් නෙමේ, මේ සියලුම දුක්ඛිත බාල්ල ගිලාන ආබාධ පුද්ගලයෝ මේ ආකාරයට මේ මිදී නිදහස් විය යුතු දුක්ඛන්ද උපාදානය අල්ලගෙන කැමැත්තෙන්ම පාත්වගෙන යන පුද්ගලයෝ. එනිසා මේ රෝගය, මේ සංසාර රෝගය පෘථග්ජන සියලුම පුද්ගලයන්ට පැලඳිලා තියෙන රෝගයක්. එනිසා මේ දස සංඥා බුදුහාමුදුරුව ඉදිරිපත් කළේ, ඉගැන්නුවේ මේක තියෙන්නේ දස සංඥා භාසීයයි, භාවිතයට ගන්න කියලා ඉගෙනගෙන මේක භාවිතයක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක තියෙන්නේ සජ්ජායනා කරන්න කියලා නෙමෙයි, භාසීයාසි. මේ භාසීයාසි කියන එක හොඳට තේරුම් ගත යුතු වචනයක්. එනිසා මේ දස සංඥා හොඳට දැනගෙන ඒ නියම ආකාරයට භාවිතයට ගත්තොත් මේ සියලුම පෘථග්ජන සංසාර රෝගයෙන් මිදී නිදහස් මිදී දුක් විඳින දුක්ඛිත බාල්ල ගිලාන ආබාධිත පුද්ගලයන්ට මේ දුක්ඛන්දෙන් ගිරි කියන මේ දුක්ඛන්දෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා මේ දස සංඥා ඉදිරිපත් කළේ එක පුද්ගලයෙකුට, එක මිනිහෙකුට, එක හාමුදුර නමකට නෙමේ, එදා අතීත වර්තමාන අනාගත සියලුම මේ දුක්ඛිත බාල්ල ගිලාන ආබාධව මේ පංචස්කන්ධයෙන් මිදී නිදහස් විය වන්නට බැරුව කැමැත්තෙන්ම ඒක අල්ලගෙන ඉන්න සියලුම ගිරි මහානන්දි කියන පුද්ගලයන්ට දේශනා කරපු, කියා දුන්න, ඉගැන්නුව දස සංඥා. ඒක තේරුම් ගත යුතුයි. ඒක තේරුම් ගත්තට පස්සේ තමා මේ දස සංඥා කොහොමද භාසීයාසි භාවිතයට ගත යුත්තේ කියන එක තවත් ඊටත් වඩා ගැඹුරු ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මේ මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුව ඉදිරිපත් කරපු දේ අපි සිංහලෙන් හිතලා සිංහලෙන් සජ්ජායනා කළාට වැඩක් වෙන්නේ නැහැ. මේක තියෙන්නේ මාගදී දස සංඥා. මේ මාගදී භාෂාව ලිඛිත භාෂාවක් නෙමේ, මේක ශබ්ද සංඥා තියෙන භාෂාවක්. මේ මාගදී භාෂාව ශබ්ද සංඥා අග ඉඳන් මුලටයි අපි කියවන්න ඕනේ, මුල ඉඳන් අගට නෙමෙයි. මොකද ආර්ය භාෂා තියෙන්නේ අග ඉඳන් අනිත් පැත්තට. නමුත් දැන් අපි සිංහල භාෂාවෙන් කියනකොට මේක අනිත්‍ය සංඥා කියනවා. අනාත්ම සංඥා, අසුභ සංඥා ඒක වැරදි. මේක මාගදී භාෂාවෙන් තියෙන නිසා අපි තේරුම් ගන්න ඕන මේක අනිත්‍ය සංඥා නෙමේ, සංඥාවේ අනිත්‍ය බව අනුපස්සනා කරලා නිත්‍ය බව පජහති කරන්න ඕන, ප්‍රහාණය කරන්න ඕන. ඒකයි භාසීයාසි කිව්වේ. ඒ නිසා සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කරන හැම අවස්ථාවකම නිත්‍ය බව ප්‍රහාණය වෙනවා. මේ සංඥාව නිත්‍යසේ ගත්තාම තමයි අපිට දුක්ඛිත බාල ගිලාන ආබාධිත බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා සංඥාවේ නිත්‍ය බව නැති කරන්න නම් අනිත්‍ය බව අනුපස්සනා කරන්න ඕන. මෙනෙහි කරන්න නෙමේ අනුපස්සනා කරන්න. සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය බව හිතෙන් අයින් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ වගේම සංඥාවේ අනත්ත්ව බව අනුපස්සනා කරලා අත්ත්ව බව එමුණනම් අස්මිමානිය හිතෙන් අයින් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ වගේම සංඥාවේ අසුභය මේ අනුපස්සනා කරලා සංඥාවේ සුභ බව සුන්දර බව හිතෙන් අයින් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ වගේම සංඥාවේ ආදීනව අනුපස්සනා කරලා අර ආස්වාදය හිතෙන් අයින් කරන්න පුළුවන්කම තියෙන්න ඕන අනුපස්සනා කරලා. ඒ වගේම සංඥාව මේ එන වැරදි සංඥාව ප්‍රහාණය කරලා උපාදානය සමුදය නොඋපදවාම අයින් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම සංඥාවේ විරාගය අනුපස්සනා කරලා රාගය ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙන්න ඕන. සංඥාව නිරෝධ කරලා රෝධ ගැනීම, සංචේතනා පැවැත්වීම, සමුදේ බිහි කිරීම නවත්තන්නට පුළුවන්කම තියෙන්න ඕන. ඒ වගේම මේ සංඥාවේ අනබිරතය මෙනෙහි කරලා අබිරතය අභිසංකාර හිතෙන් අයින් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ වගේම සංඥාවේ අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරලා නිච්ච සුඛාත් හිතෙන් අයින් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒක තමයි අර ආනපාන සති. එතකොට මේකේ ආනපාන දෙකම තියෙන්න ඕන. මේ ආනපාන සති තේරුම් ගත්තේ නැත්නම් මේ සංඥා මේ විදිහට අනිත්‍ය සංඥා, අනත් සංඥා, සුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා මේ කියවගෙන ගියාට, සජ්ජායනා කරවට ගියාට කිසිම තේරුමක් නැතුව මේක භාසීයාසි කියන භාවිතයට ගත්ත වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක ඔය ගිරව් වගේ වෙද මහත්යගේ වේද සීට්ටු වගේ මේ සිංහලෙන් අපි සිංහල අකුරෙන් ලියලා තියෙනවා. කිසිම හරයක් අර්ථයක් ධර්මයක් නොදෙන මේක කියවගෙන ගියාට මේක භාවිතයට ගත්තේ නැහැ. මේක හරයක් නැහැ. මේ කිසිම ලෙඩෙකුට මේක හොඳක් වෙන්නේ හේතුවක් නැහැ. නමුත් අපි අර සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය සංඥාව ප්‍රහාණය කරන්න පුළුවන් නම්, සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා අත්ත්ව සංඥාව අසුමිමානේ හිතෙන් ඉවත් කරන්න පුළුවන් නම්, සංඥාවේ අසුභය මෙනෙහි කරලා සුභ බව හිතෙන් අයින් කරන්න පුළුවන් නම්, සංඥාවේ ආදීනව මෙනෙහි කරලා ආස්වාදයේ හිතෙන් නවත්තන්න පුළුවන් නම්, සංඥාව ප්‍රහාණය කරලා අර උපාදානයේ සමුදයේ හිතෙන් අයින් කරන්න පුළුවන් නම්, සංඥාවේ විරාගය මෙනෙහි කරලා රාගය හිතෙන් අයින් කරන්න පුළුවන් නම්, සංඥාවේ නිරෝධ කරලා අර රෝධ ගැනීම, අර සංචේතනා පැවැත්වීම නවත්තන්න පුළුවන් නම්, ඒ අනුව අර අභිරත සංඥා මෙනේ අනුභිරත සංඥා අනුපස්සනා කරලා අභිරත සංඥා ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා අස්මානිය ඉවත් කරන්න පුළුවන්. මේක තමයි ආනපාන සති සංඥා. මේක අර මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කායගත සති සූත්‍රයේ රාහුලවාද සූත්‍රයේ සියලුම තැන්වල තියෙන මෙද්දපැත්ත දෝතාවය තේරුම් ගත්ත කෙනෙකුට ආන පාන අස්ස පස්ස කරන්න පුළුවන්. ඒ මිසක් මේ බුද්ධ දේශනාවේ මේක මේ දේශනාව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ දුප්පඤ්ඤස්ස මිනිසුන්ට නෙමේ, පඤ්ඤත්තස්ස ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ඉතින් ඒක නිසා මේක ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන මේක භාවිතයට ගන්න. මේක තෝර බේරගෙන කළ යුතු කරණීය සහ නොකළ යුතු අකරණීය දෙපැත්ත තීරුම් ගන්න. එතකොට තමයි මේ සංසාර රෝගයෙන් මේ දුක්ඛිත බාල ගිලාන ආබාධිත බයෙන් කෙනෙකුට මිදී නිදහස් වෙන්නට පුළුවන් වෙන්නේ. ඒ මිසක් මේ කර බෙද මහත්තයාගේ බෙහෙත් සීට්ටුව කියවා කියවා හිටියට බෙදේ සනීප වෙන්නේ නැහැ වගේ මේක බෙහෙත හදාගෙන බොන්න තේරුමක් දැනුමක් අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් ඒ වගේ මේ මාගදී භාෂාවෙන් ශබ්ද සංඥා වලින් කියපු දේ නිවැරදිව තේරුම් අරගෙන කළ යුතු කරණීය සහ නොකළ යුතු අකරණීය දෙපැත්තම තේරුම් ගන්න ඕන. ඒ වගේම මේ අනිච්ඡානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති, මේ නිබ්බිදානුපස්සී අභිනන්දිම් පජහති, විරාගානුපස්සී රාගම් පජහති, නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති, පටිණීසග්ගානුපස්සී විහෙරති සබ්බූපදි පජහති. මේක තේරුම් ගත්ත කෙනෙකුට මේ ද්වතාවය මේ බුද්ධ දේශනාව මේ මරණානුස්සතිය බුද්ධානුස්සතිය මෙත්තානුස්සතිය අසුභානුස්සතිය ඕන කෙනෙකුට මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන දස සංඥා ප්‍රායෝගිකව මේ දුක්ඛිත බාල ගිලාන ආබාධිත බයෙන් මිදී නිදහස් වෙන්නට මේක භාවිතයට ගත හැකි. මේක තියෙන බාසීයාසි අතුව සජ්ජායනා කිරීමක් කියන්න කියලා කරන්න මේක දෙයක් නෑ. ඉතින් ඒක නිසා මේක ආනන්ද හාමුදුරුව ගිහිල්ලා ඉගැන්නුවයි කියලා තියෙන්නේ මේක භාවිතයට ගන්න. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක අනිපාර එක්කෙනෙකුට කියපු එකක් නෙමේ, සියලුම ගිරිමානන්දලට මේක දේශනා කරේ. ඒ නිසා අදත් ඉන්න ඔය දුක්ඛන්ධෙන් මිදී නිදහස් විය නොහැකිව ඒ දුක්ඛන්ධ කැමැත්තෙන් මල්ලගෙන ඉන්න අය තමයි ගිරිමානන්දිලා. ඒ නිසා සියලුම ගිරිමානන්දලට මේ දස සංඥා නිවැරදි බේත සංසාර රෝගයෙන් මිදී නිදහස් වෙන. ඉතින් ඒක නිසා මේ දස සංඥා නිවැරදිව තේරුම් ගත්තොත් භාවිතා කරන හැටි මේක භාවිතයට ගන්න ඕන. භාවිතයට ගන්න සුදුසු ආකාරයටයි මාගදී භාෂාවෙන් දේශනා කරලා තියෙන්නේ. මේක නිකන් ගිරව්වගේ කිව්වට නම් කාටවත් වැඩක් හරයක් ඵලයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව මේක තේරුම් ගත්තාම අපි දැන් මේක සිංහලෙන් කිව්වට හරියන්නේ නැහැ. මේක මාගදී භාෂාවෙන් සංඥාවලින් කියලා තියෙන දස සංඥා. ඒක තේරුම් ගත්තට පස්සේ මේක භාවිතයට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව ඊළඟට මේ දස සංඥා නැවත විග්‍රහයකුත් ඉදිරිපත් කරනවා ගිරිමානන්ද සූත්‍රයේ කතමාචානන්ද අනිච්ච සංඥා. මේ අනිච්ච සංඥාවේදී කළ යුත්තේ මොකක අනිච්චද බලන්න ඕන කියන එක ඊගාවට කියනවා. ඉදානන්ද බික්කු අරඤ්ඤගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාගාරගතවා මේ හැම එකකම නැවතර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙන අර කරුණු පහ අරඤ්ඤගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාගාරගතවා පණිදාය පරිමුඛං සත්‍යං උපට්ඨපිත්වා මේ අර නිසීදති පල්ලංකං ආභූජිත්වා මේ පහම මෙතනත් තියෙනවා. ඒ අනුව මේ කෙනෙකුට අර හිත ඒකාග්‍රතාවයට ගෙනාවට පස්සේ මේ අනිච්චං රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංකාර අනිච්චං විඥාන කියන එක මෙනෙහි කළා. මේ රූපේ වේදනාවේ සංඥාවේ සංකාරේ විඥානේ නිච්ච බව අත්හරින්න පුළුවන්. ඒ නිච්ච බව අත්හරින තාක්කල් සුඛ බව අත්ථ බව තියෙනවා. අසුමානය දුකට වේදනාවට හේතු වෙනවා උපාදානය කර ගැනීම නිසා. ඉතින් ඒක නිසා මේ පංචස්කන්ධේ මේසු පංචස්කන්ධේසු උපාදාන පංච උපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විරති. ඒ නිසා අනුපස්සනා කරන්න ඕන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම අනිච්ච අනුපස්සනා කරලා නිච්ච හිතෙන් අයින් කරනකොට අර උපාදානය හිතෙන් අයින් වෙනවා. ඒ අනුව අර දුක්ඛන්ධෙන් මිදී නිදහස් වෙන්නට මේ දස සංඥාවෙන් පළවෙනි එක උපකාර වෙනවා. ඊළඟට කතමාචානන්ද අනත්ත සංඥා. දැන් ඉදානන්ද බික්කු අරඤ්ඤගතවා රුකුමුලගතවා මේ සියලු තියෙනවා. චක්කුං අනත්තා රූපා අනත්තා සෝතං අනත්තා සද්දං අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රසා අනත්තා කාය අනත්තා පොට්ටබ්බා අනත්තා මන අනත්තා ධම්මා අනත්තාති. මේ අජ්ජත්තික බාහිර ආයතන දහයම අනත්තයි. අත්ත නෑ, අත්ත සිය ගන්න බෑ, අනත්තයි. ඒ නිසා මේක මේ චක්කු සෝත ගාන ජීවහා කාය මනෝ කියන හයත් රූප ශබ්ද ගන්ධ සුගන්ධ රස සුව පහස ධම්ම කියන හයත් අර අත්තසේ ගැනීම තමා මම කොට මගේ කොට හිටන් මම එසෝ හමස්මි එසෝ මේ අත්තාති. මේ වැරදි තත්ත්වයට පත්වෙන්නේ දුකට බාල ගිලාන බව. එනිසා මේක මම කොට මගේ කොට ගන්න බෑ, අනත්තසේ දකින්න ඕන. එනිසා අනත්ත අනුපස්සනා කළාම අත්ත සංඥාව හිතෙන් ඉවත් වෙනවා. මමත්වය අස්මිමානය හිතෙන් ඉවත් වෙනවා. ඉතින් ඒක නිසා මේ අර අනිච්ච සංඥාව පංචස්කන්ධය පිළිබඳව සංඥාවේ අනත්ත බව බැලීම චක්කුසෝත ගාන ජීවහා කාය මනෝ කියන අජ්ජත්තික ආයතනත් රූප ශබ්ද ගන්ධ සුවඳ රස රූපහස් සම්ම කියන බහිද්ද අර ආයතන හය පිළිබඳව. ඊට පස්සේ කතමාචානන්ද අසුබ සංඥා. මේ සියලුම දේ අර මහා සතරාර්ථපට්ඨාන සූත්‍රයේ කායගත සත්‍ය සූත්‍රයේ ගිරිමාන සූත්‍රයේ තියෙන සියලුම දේ ඒ ආකාරයටම තියෙනවා. ඊළඟට අසුබ සංඥා හැටියට තියෙන්නේ අර පටික්කුල මානසිකාර්ය හැටියට මහා සතරාර්ථපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු අත්ථීමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං මෙන්න මේ අර දෙතිස් කුණප කොට්ටාස මේ ගෝණිය ලිහලා බලලා මේ කොටස් 32 වෙන් කළා දැක්කහම අර සුන්දර බව සුභ බව සුචි බව සුඛ බව නැති වෙනවා. ඒ අනුව අනිච්ච දුකානත් මෙනෙහි කළා නිච්ච සුඛාත් කියන තත්වයෙන් හිත මිදී නිදහස් වෙන්න පුළුවන්. අපි මේ හොඳයි ප්‍රියයි මනාපයි මම මගේ කියලා ඒතන් මම ඒසෝම තුංගේ මේ නිච්චසේ සුඛසේ අත්තසේ අර ඒකකයක්සේ ඝණයක්සේ පුද්ගලයක්සේ සත්වයක්සේ දකින නිසයි. ඒ සත්ව පුද්ගල සංඥාව ඝණ සංඥාව හිතෙන් ඉවත් වෙනවා. මේ කොටස් 32 වෙන වෙනම ලිහලා පටික්කුලකේ ලිහලා බැලුවහම අපටිකුලක තත්වය තේරුම් ගත්තා. ඉතින් ඒක නිසා මෙතන තියෙන්නේ මේ සංඥාවේ අසුභය මෙනෙහි කිරීම මේ අර පටික්කුල මානසිකාර පබ්බේමයි. ඊළඟට කතමාචානන්ද ආදීනව සංඥා. ඉදාන මේකෙත් අර තියෙන්නේ ඉදානන්ද බික්කු අරඤ්ඤගතවා රුක්කුමූලගතවා සුඤ්ඤාගාරගතවා ඉතිපටිසංකති බහුදුක්ඛෝකෝ අයං කායෝ බහුදුක්ඛෝති. කායෝ කියන්නේ අර චක්කු කාය රූප කාය ශබ්ද කාය ගාන කාය ගිඤ්ඤාගාර අර බාහිර කාය හැට පටිච්ච වීම තමයි කායෝ. එමිසක් ශරීරය එහෙමනෙමි. මේ ක්‍රියාකාරකම් වැරදීම නිසයි මේ 108ක් රෝග පුද්ගලයෙකුට හැදෙන්නේ. එනිසා ඒ කාය බහුදුක්කෝකෝ අයංකායෝ බහු ආදීනෝ. මේ ආදීනෝ තමා මේ ලෙඩ රෝග සියලුදේ. දැන් පිත්ත රෝග, වාත රෝග, සෙම්ම රෝග, කම්මා විපාකදා, ආබාධා, ඒ වගේම තව නොයෙකුත් මේක කියලා තියෙන මේ 108ක් රෝග කායේ විවිධ ආබාධා උපජ්ජති. මේක මේ ශරීරයට මේ ආබාධ උපදින්නේ අර ක්‍රියාවේ වැරදි කම, වේගයේ වේදනා භාවයේ විඥාන ශක්තිය නිසායි. එහෙම නැත්නම් මේ ආපෝ තේජෝ ආයෝ පඨවි හතරෙන් යුත් මේ ශරීර කූඩුවට අර වාපිච්චම් විසම උනේ නැත්නම් කිසිම ආබාධයක් හැදෙන්න බෑ. එතකොට මේ සියලු ආබාධ වලට මුල අර සිංහල වෛද්‍ය විද්‍යාවේ තියෙන පිරිසිදුව මේ වාපිච්චම් විසම වෙනවා. විසම වුණාම එකක් විතරක් විසම වෙන්නේ නැහැ, තුනම විසම වෙනවා. ඉතින් ඒක තමයි මේ විවිධ ආබාධයට හේතු. ඒ අනුව තමයි මේ චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග, ජීවා කාය මනෝ සියලු රෝග ඇති වෙන්නේ අර ක්‍රියාකාරීත්වයේ කායේ කියන මේ ක්‍රියාකාරීත්වයේ වැරද නිසා. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනකොට වාපිච්චෙම් තුනම විසම වෙනවා. රාගය නිසා සෙම විසම වෙනවා, ද්වේෂය නිසා පිත විසම වෙනවා, මෝහය නිසා වාතය නිසා වාතය විසම වෙනවා මෝහය නිසා. ඒ අනුව පුද්ගලයෙකුට හැදෙන සියලුම කායික රෝග, ඒ වගේම යම් යම් මානසික රෝගත් මේ තුන්දොස් කිපීම නිසා, වාපිත්‍යම් විසම වීම නිසා, කෝප වීම නිසා තමා හැදෙන්නේ. ඒක තමා මේ නියම සිංහල වෛද්‍ය විද්‍යාවට අනුව, බුදුදහමට අනුව රෝගවලට හේතුව. මේක අර ආදීනෝ අපි අර වාපිත්‍යම් විසම එන්නේ රාගදේශ මොහ නිසා. රාගදේශ මොහ වලින් අර මෙන් වුණාම අර රෝගවලින් මිදී නිදහස් වෙන එක තමයි ආදීනව දැක ආස්වාදය අත්හැරීමෙන් කරන්නේ. ඒ වගේම කතමාචානන්ද පහන සංඥා මේකත් අර ගිරිමානන්ද මේ ඊයේ සබ්බාසෝ සංවර පරියාය සූත්‍රයේ පෙරේද කිව්ව සේවිතම්බා අසේවිතම්බා සූත්‍රයේ තියෙන දෙයමයි. අර අදිවාසනා පහතම්බා කියන එකම තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන ඒවා අධ්‍යාත්මික වශයෙන් එනවා. ඒ අධ්‍යාත්මික වශයෙන් එන දේවල් තමයි අපි ප්‍රහාණය කළ යුතු සංඥා. ඒක තමයි කිව්වා අර නාදිවාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති උපන් නූපන්. උපන් නූපන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති අයං උච්චතානන්ද පහන සංඥා. මේක අර සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ මනෝ සමාචාරම් පහන් කියන එකේ තියෙනවා. ඊයේ සබ්බාස සංවර පරියාය සූත්‍රයේ අදිවාසනා පහතබ්බා කියන එකේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒකමයි මේ ගිරිමානන්ද සූත්‍රයේ මේ පහන සංඥා හැටියට, සංඥාව ප්‍රහාණය කළ යුතු දේ හැටියට තියෙන්නේ කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර. ඊට පස්සේ කතමාචානන්ද විරාග සංඥා, මේ සංඥාවේ විරාගය අනුපස්සනා කෙරෙද්දී රාගය අවස්ථා දෙකකදී කැපිලා යනවා. පළවෙනි එක යද්දන් සංකාර සමතෝ, දෙවෙනි එක සබ්බූපදී පටිනිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති. ඉතින් ඒක නිසා මේ රාග විරාගයෙන් විරාග සංඥාව මෙනෙහි කිරීමෙන් එමනම් සංඥාවේ විරාගය අනුපස්සනා කිරීමෙන් කරන්නේ රාගය හිතෙන් අයින් කිරීම. ඒ වගේමයි සංඥාවේ නිරෝධය අනුපස්සනා කිරීමෙන් අර රෝධ ගැනීම අර නිරුජ්ජති කියන එක පූර්ණ වෙනවා. ඒ අනුව ඒකත් අර අවස්ථා දෙකකෙම එතං සන්තං එතං පනීතං යදිදන් සබ්බ සංඛාර සමුතෝ එකක් සබ්බූපදී පටිනිසග්ගෝ තන්නක්කයෝ රෝධෝ නිබ්බානන්ති කියන එක දෙක. ඒ දෙකමයි තියෙන්නේ. ඊළඟට කතමාචානන්ද සබ්බ ලෝකයේ අනබිරති සංඥා. මෙන්න මේක ටිකක් ගැඹුරු එකක්. මේක මං තව මේ මොනවාද අබිරත සංඥා තුන, මේ සංඥාවේ අනබිරතය මෙනෙහි කිරීමෙන් අපි ඉවත් කරන්න ඕන අබිරත සංඥා තුනක් තියෙනවා. ඒ අබිරත සංඥා තුන ගැන මම තව ටිකකින් කියනවා. මේක ඉවර වුණාට පස්සේ ඉදානන්ද බික්කු ඒ ලෝකේ උපාදානා චේතසෝ, මේ ලෝකයම, ලෝක කියන්නේ අඳුර, මේ ලෝකයම අඳුර උපාදානය කරගන්නේ. අඳුර කියන්නේ නැවත රාගය ද්වේෂය මෝහය, රාග අඳුර ද්වේෂ අඳුර මෝහ අඳුර. අදිත්තාන අභිනිවේෂය අනුසය, එනිසා අනුසය අලුතෙන් උපදින්නේ මේ සංචේතන, එහෙමනම් අභිසංකාර, එහෙමනම් අර අභිරත සංකාර වැදගත් කොට තමන් ඒ අනුව යම් ප්‍රාර්ථනාවක් අධිෂ්ඨානයක් ඇති කරගන්නා නිසයි. ඒකෙන් තේ පජහන්තු විහෙරති අනුපාදියන්තු, එක උපාදානය කරගත්ත සියලුම අභිරත සංකාර පජහන්තු අවසන් වෙනකන් අනුපාදීන් ශේෂයක්වත් ඉතුරු නොවන ආකාරයට අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. එනිසා සංඥාවේ අනබිරතය මෙනෙහි කළා. අභිරත සංකාර තුනක් තියෙනවා, පුඤ්ඤාභිරත සංකාර, අපුඤ්ඤාභිරත සංකාර, අනෙඤ්ජ අභි සංකාර. මේ තුන මම තව ටිකකින් පොඩ්ඩක් විග්‍රහ කරනවා. ඒ තුනම තමා මේ පැවැත්ම බලවත්සේ දිගින් දිගටම ගෙනියන්න, අල්ලගන්න, උපාදානය කරගන්න, ලෝකේ සකස් කරන්න උපකාර වෙන්නේ. ඒක තමයි කිව්වේ බික්කු ඒ ලෝකේ උපාදානා චේතසෝ අදිත්තාන අභිනිවේෂය අනුසය. අභිනිවේෂ අනුසය, අනුසය බොහොම ගැඹුරින් අල්ලගන්නේ මේ අභිසංකාර තුනක්, පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනින්ජාභි සංකාර. මේ තුනම තමයි අභිරත සංකාර. සංඥාවේ අනබිරතය මෙනෙහි කළාම අභිරත සංකාර හිතෙන් ඉවත් වෙනවා, නිවනට උපකාර වන ආකාර. ඊට පස්සේ කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා, ඉදානන්ද බික්කු සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති දිගුච්ඡති. සියලුම සංකාරවල ලක්ෂණ තුනක් නිසා අට්ඨියති හරායති දිගුච්ඡති. අපි මේ සංකාරයක් කරලා යම් සංකටයක් සකස් කර ගන්නවා නම් ඒ සියලුම සංකට අපේ කැමැත්ත අනුව පවතින්නේ, ඒවා අට්ඨියති හරායති දිගුච්ඡති. අට්ඨියති කියන්නේ ඒක හරියට අර මේක උපමාවකුත් තියෙනවා, බල්ලෙකුට මස් කටුවක් දුන්නාම ඒක තියෙන ඉවට මස් රසට සුවඳට බල්ලා අර මස් කටුව හපනවා, ඒක මස් නෑ. ඊට පස්සේ තමන්ගෙම අර බල්ලගෙම තියෙන කට තුවාල වෙච්චලේ රස විඳ විඳ බල්ලා අර අට්ටියටි ඇට මේක ඇට මේ උරා උරා කකා ඉන්නවා. නමුත් මේකෙන් බඩ පිරෙන්නේ නැහැ. මොකද තමන්ගෙම ඒක තමයි අට්ටියටි. හරා ඇති කියන්නේ අර අපි සකස් කරගත්ත සියලුම සංකාර සංකට, සංකාර කළ සංකට අපිව හරා ඇති. අපිට ඒක අපේ කැමැත්ත අනුව පවත්වන්න බෑ. විපරිණාම ගම්මනට අනුව එකෙන් අපි අනාථ වෙනවා. දිගුච්ඡති කියන්නේ ඒක අපේ කැමැත්තට අනුව ප්‍රිය මනාපසේ පවත්වන්න, එක අප්‍රියාමිහිරි අමනාප බවට ප පත්වෙනවා. ඒක තමයි සියලුම සබ්බේ සංඛාරා වල ලක්ෂණය. ඒක තමයි කියවර සබ්බේ සංඛාරා අනිත්‍යාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, යදා පඤ්ඤාය පස්සුති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා කියලා කිව්වේ. ඊළඟට කතමාචානන්ද ආනපාන සති, මේ ආනපාන සති හැටියට කිව්වේ මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ, එහෙම නැත්නම් රාහුල වාද සූත්‍රයේ, විශේෂයෙන්ම ආනපාන සති සමාධි සූත්‍රයේ තියෙන කොටසමයි මෙතනත් ගිරිමානන්ද සූත්‍රයේ ආනපාන සති හැටියට කියලා තියෙන. අර දීගංවා ආසසන්තෝ, දීගංවා පස්සසන්තෝ, රස්සංවා ආස්සපස්ස, සබ්බකාය පැට සංවේදී පස්සම්භයංකාය සංකාරං, ඊට පස්සේ පීටිපට සංවේදී අස්සපස්ස තියෙනවා, සුඛපට සංවේදී අස්සපස්ස තියෙනවා. ඒවා අර වේදනා සු වේදනානුපස්සනාව. ඊට පස්සේ චිත්ත සංකාර පටි සංවේදී චිත්ත සංකාර අස්සපස්ස, පස්සම්භයං චිත්ත සංකාරං, ඒ අර චිත්තේ චිත්තානුපස්සනාව. ඊට පස්සේ ධම්මේසු ධම්මානුපස්සනාව තියෙනවා, අනිත්‍යානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටි නිස්සග්ගානුපස්සී, අස සිසාමීති, පස්ස සිසාමීති, අයං උච්චතානන්ද ආන පාන සති. දෝතාවය දෙපැත්ත සංඥාවේ අනිච්ච දුක්ඛානත්ත වෙනෙහි කරලා නිච්ච සුඛාත්ත ඉවත් කිරීමට, නිබ්බිදා කියන තත්ත්වයට පත්වෙන්නට, විරාගා කියන තත්ත්වයට පත්වෙන්නට උපකාරවන මේ අනුව මේ දස සංඥාම ඉගෙනගෙන මේ ලෙඩෙන්, මේ සංසාර රෝගයෙන් මිදී නිදහස් වෙන්නට සියලුම ගිරිමානන්දස් රට, කියන්නේ අර දුක්ඛිත බාල ගිලාන ආබාධ භවෙන් මිදින පෘථග්ජන ලෝකයාට මේක අර සංසාර රෝගයෙන් මිදී නිදහස් වෙන්නට බුදුහාමුදුරුව පෙන්වලා දුන්න මහා වෛද්‍යවරයෙක් හැටියට නියම අද්දුටු සත්‍ය පිටක්. කායික, මානසික, සංසාරික සියලු රෝගවලින් මිදී නිදහස් වෙන්න නම් මේ දස සංඥා නිවැරදිව භාවිතයටගෙන නිවැරදිව භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. මේක සජ්ජායනා කළාට කියවා කියවා හිටියට හරයක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ සජ්ජායනා කර කර ඉන්න නෙමේ, භාවිතයට ගන්න වාසෙහි ආසෙ උග්ගහිත්ව. මේකේ තියෙනවා සචේකෝ උත්තං ආනන්ද ගිරිමානන්දස්ස භික්කුණෝ ඉමා දස සංඥා වාසෙහි ආසෙ, තානංකෝ පනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්කුණෝ ඉමා දස සංඥා සුත්වාසෝ ආබාධෝ තානසෝ පටිපසම්බය. එනිසා මේක භාවිතයට ගත්තට පස්සේ මේ ගිරිමානන්දගේ මේ සියලු සියලු සෝ ආබාධෝ ටානසෝ පටිපසම්බි උට්ටයි ඡායස්මා ගිරිමානන්ද තම්මා ආබාධා තතා පහීනෝච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසීති. එනිසා මේ දස සංඥා තියෙන්නේ බාසියාසි කියන වචනෙන් කිව්වේ නියම විදිහට බව උදුරා දමන්නට උපකාර වන ආකාරයට, රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාර වන ආකාරයට මේ දස සංඥා අනුස්සති හැටියට භාවිතා කරන්න ඕනේ. එහෙම නිවැරදිව භාවිතයට ගත්තොත් අනිත්‍යානුපස්සී විහරති නිච්ච සංඥා පජාති ආදී කොට ඇත්තා වූ මේක නිවනට මේ සියලු දුක් රෝගාබාධ වලින් මිදී නිදහස් වෙන්නට සියලුම පෘථග්ජන පුද්ගලයන්ට මේක උපකාර වෙනවා. ඒ නිසා මේක බුදුහාමුදුරුව මේ ආකාරයට විග්‍රහ කරලා, විස්තර කරලා, පැහැදිලි කරලා දුන්නා. දැන් තව අර අභිරත සංඥා අනභිරත සංඥා පිළිබඳව පොඩි විග්‍රහයක් කරන්න තියෙනවා. මේ බුද්ධ දේශනාවේ සංකාර තමා සියලුම දෙයට හිටින්. ඒකනි කියේ සබ්බේ සංකාරා අනිච්ඡාති කියලා. මේ සංකාර බුද්ධ දේශනාවට අදාළව මූලික කොට සංකාර උපදින තැන් තුනක් තියෙනවා. වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර. මේ වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර තමයි වැරදියට පුද්ගලයෝ මේ පැවැත්මට හේතු වෙන්නේ. නමුත් මේ පැවැත්මට බොහොම බලවත්සේ අභිසංකාර තුනක් ඊට වඩා තදින් පැවැත්ම ගෙනියන්න පාත්වගෙන යන්න බලවත්සේ උපකාර. මේ අභිසංකාර තුනක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මේක තමයි කවුරුත් තේරුම් ගත යුත්තේ. පුඤ්ඤ අභිසංකාර, අපුඤ්ඤ අභිසංකාර, අනිඤ්ඤ අභිසංකාර. අර වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාරවලට වඩා සිය දහස් ගුණයක් මේ පැවැත්ම දිගටම පවත්වාගෙන යන්න, නිවන වහන්න, නිවන ප්‍රමාද කරන්න මේ අභිසංකාර තුනම බලපත්වන. ඒවා නිසා ඒවට කිව්වා අභිසංකාර කියලා. ඒකෙන් මිදී නිදහස් වෙන්න නම් මේ අනභිසංකාර සංඥාවේ අනභිසංකාරය ඒක අත්තරින්නමට කළ යුතුදේ තේරුම් ගන්න ඕන. මික එකින් එක පොඩ්ඩක් බොහොම කෙටියෙන් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. පුඤ්ඤාභිසංකාරයක් සිද්ධ වෙන්නේ කොහොමද? පින්කමක් කරලා බුදුහාමුදුරුවෝ කවදක්වත් කිව්වේ නැහැ, කොතනකවත් කිව්වේ නැහැ පින්කම් කරන්න එපයි කියලා. සුමනා සූත්‍රයේ පැහැදිලිවක සුමනාවනි පින්කම් කළ යුතුමය කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. හැබැයි පින්කමක් කරපු හැම අවස්ථාවකම ත්‍යාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලියෝ අශේෂ පිරාග නිරෝධ. මේ පින්කමෙන් උපයාසපයා ගත්තා වූ පුණ්‍ය ශක්තිය මුත්‍ති පටිනිසග්ගෝ මුත්‍ති අනාලියෝ, ඒකට ඇලෙන්න හොඳ නැහැ. නමුත් මේක අද වන විට මේ ආගමේ, බුද්ධ ආගමේ පින්කමක් කරලා ඒකට පුඤ්ඤාභිසංකාරයක් හැටියට ඒක අල්ලගන්න ක්‍රමයක් තමයි අර මහා සාංගික නිකායේ මහායානික ආගමේ සද්ධර්ම පුණ්‍යරික සූත්‍රයෙන් කියපු දේ තමයි අද අපි මේ බුද්ධ ආගම හැටියට අද මේ භාවිතා කරන්නේ. ඉතින් ඒක නිසා සියලුම මිනිස්සු අද බුද්ධ ආගම් කාර්යෝග හැටියට මේ ධර්මයේ නොතේරුණාය මේ පින්කමක් කරලා ඒක පුඤ්ඤ අභිසංකාරයක් කරගන්නවා. ඒ කියන්නේ තමන්ගෙම නිවන වහලා පැවැත්ම ඉදිරියට හොඳින් සුගතියක පාත්වගෙන යන්න උපකාර වන සියලු දේ පුඤ්ඤ අභිසංකාර. යම් කෙනෙක් පින්කමක් කරලා ඒ පින තමන්ගේම ප්‍රතිලාභය සඳහා මේ කරපු පින්ෙන් මට දෙව් මිනිස් සැප, රජ සැප, සිටු සැප ලැබේවා කිව්වොත් අර නන්දා, මල්ලිකා, සුමනා, සුමනා, සුනන්දා, විසාකාමෙන් භෝග සම්පත්, රූප සම්පත්, ධන සම්පත්, අර සම්පත්, මේ සම්පත් ලැබෙන්නට මේ පින උපකාර වේවා කිව්වොත් මලක් පූජ කරලා මේ මලේ පැහැය වගේ, වර්ණය වගේ, සුවඳ වගේ මට මේ අද නැති රූපයක්, වර්ණයක්, සුවඳක් හෙට ලැබේවා කිව්වොත්, මතු ආත්මේ ලැබේවා කිව්වොත් ඒ සියලු දේ පුඤ්ඤ අභිසංකාර. පින්කමක් කළා, ඒ පින්කම නිසා තමන්ටම ඒකේ ප්‍රතිලාභය ලබාගෙන පවරගෙන ඒ පින්කමෙන් තමන් මතු පැවැත්ම සුගතියක සකස් කරන්නට, හදාගන්නට, සුගතියක් උපාදානය කරගන්නට කරන සියලුම දේ පුඤ්ඤ අභිසංකාර. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වේ පින්කමක් කරපු හැම අවස්ථාවකම අපි ඒක පුඤ්ඤ පාප පහිනස්ස කරන්න ඕන. ඒ පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කළා ඒ පින කුසලයක් බවට පත් කරගන්න ඕන. සමහර විටක කෙනෙක් හිතන්න ඉඩ තියෙනවා මම මේ කරපු සියලු පින්කම් කාට හරි දීලා පවරලා අනුමෝදන් කරලා මට බැරිලාවත් නිවන් දකින්න බැරි වුණොත් මට මොකද වෙන්නේ? මට අතීත අනාගතේදී ලැබෙන්නේ. නමුත් ඒකට කිසි කෙනෙකුට බය වෙන්න දෙයක් නැහැ. පින් දෙන්න දෙන්න තමා ඒකේ බලය ශක්තිය කුසලයක් හැටියට වැඩි වෙන්නේ. ඉතින් ඒක නිසා මේ පින් කමක් කරපු හැම අවස්ථාවකම පින්කම සිහිවන තව ඉදිරියට අපි හිතමුකෝ දානයක් දුන්නා මේ දානෙ සිහිවෙනවා කියලා ඊට පහුවදා ඊට සුමානයක් පස්සේ මාසයක් පස්සේ ඕ මාස දෙකක් තුනක් පස්සේ ඒ සිහිවන හැම අවස්ථාවකම ඒ පින්කම සිහිපත් කළා අපි ඒ පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඒක කුසලයක් බවට පත් කරගත්තේ නැත්නම් ඒ පිනෙන්ම මට තමන්ටම දෙව් මිනිස් සැප ලැබේවා රජ සැප ලැබේවා අර අර භෝග සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළොත් ඉල්ලුවොත් යාඥා කළොත් යද්දොත් ඒක පුඤ්ඤාභි සංකාරයක් වෙනවා. ඒක බුද්ධ ධර්මය නෙමේ ඒක ආගම. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙන්න මේක තමයි පින්කමක් කරලා අභිසංකාරයක් කරගන්නවා කියන්නේ ඒක වැරදි එක නිවන ප්‍රමාද වෙනවා නිවන වහනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් මොන හෝ ආකාරයේ පින්කමක් කළා තුන් සිට පහ දාගෙන අර දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වන බුදුන් දකින්නට කියලා යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කළොත් ඉල්ලුවොත් යද්දොත් කිව්වොත් ඒක මුළු බුද්ධ ධර්මයටම සාපුරා විරුද්ධ දෙයක්. මේ බුද්ධ ශාසනයට කරන ලොකුම නිගරුව නිග්‍රහය අපහාසය අවමානය මේක. ඇයි මේ බුද්ධ ශාසනයට වඩා බලවත් බුද්ධ ශාසනයක් මතු බුදු වන මෛත්‍රී බුදුන්ගේ ශාසනය තියෙනවද? නෑ. මේ ප්‍රඥා බුද්ධ ශාසනයට වඩා අර සද්ධා බුද්ධ ශාසනය නිවන් දකින්න අමාරුයි. ඉතින් ඒක නිසා මේ දැන් අද මනුසත්ව ප්‍රතිලාභයක් කළබල තියෙනවා. කවද හරි ඔය කියන මතු බුදු වන බුදුන් බුදු වෙන කාලට තමන්ට මේ මනසක් තියෙන අර කන සම්පත්තිය ලැබෙන්න පුළුවන් අවස්ථාවක් ලැබේ කියලා කාටද සාතිකය කරන්න පුළුවන්? සාතිකයක් දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒවා මෝඩ වැඩ. ඒ නිසා කිසිම කෙනෙක් නියම බෞද්ධයෙක් නම් මේ මතු දෙව් මිනිස් සැප ලබන්න හෝ මතු බුදු වන බුදුන් දැක නිවන් දකින්න හෝ ප්‍රාර්ථනා කළ නොකළ යුතුයි. එහෙම කරන හැම කෙනෙක්ම තමන්ටම විනාශයක් කරගන්නවා. තමන්ගේම නිවන වහගෙන තමන් ප්‍රමාද වෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන්. ඒකයි පුඤ්ඤාභි සංකාර වලින් විදී නිදහස් වෙන්න කිව්වේ. අපුඤ්ඤාභි සංකාර කියන එක ඊට වඩා හුඟක් වෙනස්. අපුඤ්ඤාභි සංකාර කියන්නේ තමන් එකත් මේ නොදැනුවත්ව කරන ලොකුම ලොකු වරද. තමන්ට දුකක් පාඩුවක් අපහසුවක් වුණහම ඒ අපහසුව පාඩුව දුක නිසා තමන්ට වේගයක් වේදනාවක් ඇවිල්ලා අපි හිතමුකො තමන්ගේ මොනවහරි දෙයක් නැති වුණා කියලා. ඒ දුක තමන්ගේ දේ නැති වුණා. දැන් තමන්ගේ දේ ආරක්ෂා කරගන්න එක ඒක ධර්මතාවයට අදාළව තමන් කරගන්න ඕන. තමන් ඒ ආරක්ෂා කර නොගෙන ඒක බැරි වෙලාවත් යම් කිසි කෙනෙක් ගත්තොත් හොරෙන් ගත්තොත් අපි හිතමුකො තමන්ගේ වත්තේ කෙහෙල් කැනක් තිබුණා කෙහෙල් කැන පැහිලා ඒක කපලා තිබ්බේ නැහැ. ඒක එක්ක කපාගෙන ආවේ නැහැ. මේක ඊට පස්සේ මේක හොඳට පැහිලා තියෙනවා හොරෙක් කපාගෙන ගියා. දැන් හොරයා කපාගෙන ගියේ කෙහෙල් කැන. දැන් ඉතින් කපාගෙන ගිහිල්ලා ඒ මිනිස්සු කාලා දැන් වැසිකිළියටත් ගිහිල්ලා ඉන්න පුළුවන්. දැන් මේකට වේගයක් වේදනාවක් ආගෙන අරගෙන මේ වේගේ වේදනාව නිසා එකට එක කරන්න ගිහිල්ලා ශාප කරනවා වස් කවි කියනවා පලි ගහනවා අර සමහරට තවත් වියදම් කරලා නඩුවක් දානවා එක්කෝ මේ වගේ මොකක් හරි කරනවා ඒක මේ විශ්වයට තමන් විසින් කළු කිරණ වස් කවි කිව්වොත් ශාප කළොත් පලි ගැහුවොත් පොල් ගැහුවොත් තමන්ට ඌ පාඩුව දරා ගන්න බැරුව අපහසු දරා ගන්න බැරුව වේගේ වේදනාව නිසා අර පාප කර්මය අපුඤ්ඤාභි සංකාරයක් බවට අභි සංකාරයක් බවට පත් කරගෙන අර එක පාඩුව සිය දහස් ගුණෙන් ලොකු නිවන පහන පාපයක් අපුඤ්ඤාභි සංකාරයක් බවට පත් කරගත්තා. ඉතින් ඒක නිසා මේ බොහෝ පෘථග්ජන පුද්ගලයෝ කරන්නේ තමන්ට මොකක් හරි පාඩුවක් දුකක් අපහසුවක් වුණාම අලාභයක් වුණාම ඒකට එකට එක කරනවා. එහෙම නැත්නම් වස් කවි කියනවා දේවාලිකට ගිහිල්ලා පලි ගහනවා ඒ වගේම පොල් ගහනවා. ඔය සමහර විට දෙවියන්ට අර වස් කාලි කෝවිලට ගිහිල්ලා මේ යදිනවා මේ වගේ නොයෙකුත් දේවල් කියනවා වචනෙන් ක්‍රියාවෙන් සිතුවිල්ලෙන්. මේ සියලුම දේ අපුඤ්ඤ අභිසංකාර මේ නිසා තමන්ටයි ආපහු අර තමන් නිකුත් කළ විසකිරණ ශක්තිය විශ්වයට ආපහු තමන්ටයි කවදාහරි ඒක ශක්තිය බලය තියෙන තුරු ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ඒක කිසිසේත්ම නොකළ යුතු දෙයක්. දැන් අපි හිටමුකෝ අර වත්ති කෙහෙල් කැන කියලා මේ වත්ති කෙහෙල් කැන කපාගෙන ගියා නම් ඒක අර කන්න නැති මිනිහෙක් වෙන්න පුළුවන් සල්ලි නැති මිනිහෙක් වෙන්න පුළුවන් මං කවදාහරි කාගේ හරි කෙහෙල් කැනක් කපාගෙන ඉන්න නැති සත්‍යීතෙක් ওই කාලේ හරි සංසාරේ ඒක දැන් ණය ගෙව්වා කියලා ඒකෙන් සතුටු වෙලා ඒකටත් සිද්ධ වුණේ හොඳටයි මං ණයෙන් මිදී නිදහස් වුණා කියලා හිතන්න පුළුවන් නම් අන්න එතෙන්දි අර සංසාර දුකෙන් මිදුණා වෙනවා. ඉතින් ඒක නිසා මේ පුඤ්ඤාභි සංකාර වගේම අපුඤ්ඤාභි සංකාරත් නොදන්නා මිනිසු අඥාන මිනිසු විසින් තමන්ගේ නිවන වහගන්න ආකාරයට කරනවා. ඉතින් ඒක නිසා අර නැති වූ දේ නැති වුණාට පස්සේ ශාප කිරීම වෛර කිරීම වස් කවි කිරීම වැඩක් නැහැ. නැති වෙන්නේ ඉස්සෙල්ලා තමන් ආරක්ෂා කර ගැනීම සකසුරුම්කම ඒක පරිසම් කිරීම ඒක යුතුකමක් වගේමක් ඒක කරන්න ඕන. ඒක නොකර අර නැති වුණාට පස්සේ ශාප කිරීම වෛර කිරීම අපුඤ්ඤාභි සංකාරයක් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕන. අනිඤ්ඤාභි සංකාර කියන්නේ මේ අරූපී අනාර්ය ධ්‍යාන ලැබලා අර දීර්ඝායුෂ දේවනිකාවල අර අක්කන අසමේ තත්ත්වයන්හි ඉපදෙන්නට බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු අර බ්‍රහ්ම දැලට මේ අර බ්‍රහ්මත්වය ආකාශඤ්ඤායතන ආකිඤ්ඤායතන විඥානඤ්ඤායතන නේව සංඥායතනයට යන්න ධ්‍යාන අරූපී ධ්‍යාන අනාර්ය ධ්‍යාන වඩලා ඒ තැන්වල අතරමං වීම නිවන බලවත්සේ කල්ප කාලාන්තරයකට නිවන ප්‍රමාද වෙනවා. බැරි වෙලාවත් යමෙක් නේව සංඥා නාසඤ්ඤායතනෙට ගියොත් බුද්ධ කල්ප හතක් බුදුවරු හත් දෙනෙක් බුද්ධත්වයට පත් වෙන කාල පරාසය තුළ තමන්ගේ නිවන වැයෙනවා නිවන ප්‍රමාද වෙනවා. ඉතින් ඒක නිසා මේ තුනම අනබිරත සංඥා මේවා මිනිසුන් විසින් නොකළ යුතු දේ මේ බුදු දහම බුදුහාමුදුරන්ගේ ධර්මය නිවැරදිව තේරුම් ගත්ත පුද්ගලයන් විසින් මේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර තුනම නොකළ යුතු දේ ඒවා අන අභිරත සංකාර එවන් මිදී නිදහස් වීම තමයි අර අභිරතයෙන් වෙන්වීම. දැන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. තව ඉතින් ප්‍රශ්න අහන්න තියෙන්නේ අදත් හෙටත් සහ අනිද්දා උදේ වරුව පමණයි.
අවසරයි ස්වාමින් වහන්සේ.
මේ කායේ ආදීනානුපස්සේ විහෙරති ඒක මේ මොනවා හරි මේ ශරීර ආබාධයක් උදාහරණයට අරගෙන
ඔව් ආබාධ සියලුම දේ ආදීනව ආදීනව ලැබුරුම වෙන්නේ ආස්වාදය නිසා. ආස්වාදය කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අපි අර තුන්දොස් කිපෙන දෙයක් කරනවා. ආස්වාදයක් ලැබෙනකොටම ප්‍රියදේට ඇලුන ගමන්ම සෙම කෝප වෙනවා. අප්‍රියදේට ගැටුන ගමන්ම තරහක් ආවම මොකද කෝප වෙන්නේ? පිට. අර මෝහයෙන් කටයුතු කළ ගමන්ම වාතය කිපෙනවා. තුන් දොස් එකක් කිපුණොත් මොකද වෙන්නේ? එකක් කිපෙන්නේ. කිපෙන්නේ මොනවද? තුනම. තුනම විසම වෙනවා. තුනම විසම වුණාම සෙම්මා බාධා, පිට්ටා බාධා, වාත බාධා, ඒ අනුවම කම්මා බාධා, විසම බාධා සියලු දේ ඔය 108ක් රෝගවලට හේතුව මොකද? එහෙමනම් මුල රාග, ද්වේෂ, මෝහ වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා එහෙම නැත්නම් එහෙම මේ කයට රෝග හැදෙන්නේ රාගයේ ද්වේෂයේ මෝහයේ නැන්න. වාපිච්චෙම් තුන විෂමකලියේ නැන්න. සම තත්ත්වයේ තියෙනවා නම් කිසි රෝගයක් එන්න බෑ.
අවසරයි ස්වාමින් වහන්ස, කටින පින්කමක් කිරීමේදී අකුසලයක් සිදු වෙනවද?
අකුසල නම් කෙලවරක් නෑ, අනන්තයි අප්‍රමාණයි. පිනක් සිද්ධ වෙන්න පුළුවන්. කුසලයක් නම් බිඳුවක්වත් නෑ අකුසල. කටින පින්කමේ තියෙන්නේ දැන් අද සම්මතයෙන් කරන එකේ තරංගයක්, අනිපාර සංදර්ශනයක්, අනිපාර රැස්කිරීමක්, එකතු කිරීමක්, අල්ලා ගැනීමක්, අයිති කර ගැනීමක් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. දැන් තරඟයක් නැද්ද? තරඟෙටමයි කටින පින්කම් කරන්නේ. අද දැන් එදා දැන් සමහර විට මෙතනත් ඇති වයස අය 1960න් ඉස්සෙල්ලා කොහේවත් තිබුණද ඔය කටින පින්කම් වල මේ අර කපරු කියන එම නැහැ. තිබුණද ඔය දවල් කාවාඩි නටනට මේ මොක්කුද බලු වක්ක නටනට අලි ගෙපිටෙන් ඕවා ගෙනියන එක ඔය තිබුණද? ඔය ගෙවල් වලට ඔය කටින සිවුර ගෙනිච්චාද? ඕවා මොකවත් තිබුණේ නැහැ. කටින පින්කම බුදුහාමුදුරුව අනුදැන වදාළ දෙයක්. කටින පින්කමේ ක්‍රමයක් තියෙනවා. නමුත් අද ඒක ව්‍යාපාරයක් කරගෙන ඒක අද තරඟයක් කරගෙන ඒක කිසිම ධර්මයක් හෝ කුසලයක් හෝ පින්කමක් නොවන ආකාරයට අකුසල් කෙලවරක් නැති ආකාරයට කටින පින්කම අද සංදර්ශනයක් කරගෙන ඒකට මේ මෝඩ ගුඩ උපාසකම්මලත් ඔය ව්‍යාපාරිකයෝ ඒවා ඔක්කොම කරගහගෙන යනවා. ඒවා වැරදි දේවල්. නමුත් ඕක ඔය මේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ පොතක් ලිව්වා 1960 ගණන් වල වගේ දසමහා කුසලය කියලා. ඒ 10ම කුසල් බිඳුවක්වත් නැහැ. පින් තියෙනවා, පින්කම් 10ක්. නමුත් ඒ හාමුදුරුවෝ පිනයි කුසලයයි කියන එක වෙනසක් නොදැන දසමහා කුසලය කියලා පළවෙනි මහා කුසලය මොකද්ද? කටින පින්කම කියලා දීලා තියෙනවා. මේක හුඟක් වැරදි, සහ මුලින්ම වැරදි දෙයක්, ප්‍රකාශයක්, පොතක්. ඒක නිසා මේ කටින පින්කමක් මිසක් කුසලයක් නෙමෙයි.
අනුබුදු පියාණනි
පරමයිත් ප්‍රශ්නයක් තියෙනවා.
අනුබුදු පියාණනි මට ප්‍රශ්නයක් තියෙනවා. අර දැන් කලින් කිව්ව අභිරත සංඥා පිළිබඳව නැවත පැහැදිලි කිරීමක් කර දෙන්න කියලා කාරණකෝ ඉල්ලා සිටිනවා.
මොකද්ද
අභිරත සංඥා පිළිබඳව?
පුඤ්ඤ අභිරත අபிසංකාර අපුඤ්ඤ අபிසංකාර අනින්ජ අபிසංකාර තුනම අභිරත සංඥා. ඒ කියන්නේ නිවන බලවත්සේ වහලා නිවන ප්‍රමාද කරන දේවල් අභිරත සංඥා. ඒක අත්තරීම සංඥාවේ අනභිරතය මෙනෙහි කිරීම නිසා ඒක මිදී නිදහස් වීම නිසා අභිරතයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේක හරියටම තේරුම් ගත්තොත් පින්කමක් කළා කුසලයක් බවට පත් කරගන්න, පව්කමක් පාඩුවක් අලාභයක් අපහසුයක් දුකක් වේදනාවක් ආපු වෙලාවට ඒක ඉවසලා ඒකත් සිදු වුණේ හොඳටයි කියලා හිතලා ඒකෙන් මිදී නිදහස් වෙන්නේ එකට එක නොකර ද්වේෂයක් ඇති නොකර, ඒ වගේම අනාර්ය අරූපී ධ්‍යාන වලින් මිදී නිදහස් වෙන්න අර අභිරතෙන් වෙන් වෙලා නිවනට පරිවෘත්ති කරගන්නවා. ඒක තමයි තේරුම.
අවසරයි අරහතුන් වහන්ස, පරම මෛත්‍රී පැතිරීමේදී අපි සකදාගාමී ඵලයෙන් නිරෝගී වේවා කියන්නේත් ඔය රාගදේශමහ.
ඔව්.
එතන විශේෂ
රාගදේශ වලින් මිදීම නිසා තමයි නිරෝගී වේවා කියන්නේ. ඒක රාගයෙන් දේශේ නැත්නම් රෝගයක් නෑ.
එතන වාතපිත් කෙනෙක් ඔක්කොම
වාපිච්චෙන් තමයි මේ සියලු රෝගවලට හේතුව.
ඒ තුනේ ඒ විදිහට නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.
ඒවත් තියෙනවා යම් ආකාරයක ඒ පළ හතරේ.
අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, මේක ඊය අහපු ප්‍රශ්නයකට මගේ අදහසක් ඉදිරිපත් කරන්නේ යම් කිසි වරදක් තියෙනවා නම් අනුකම්පාවෙන් නිවැරදි කර දෙන මෙන් ඉල්ලා සිටිනවා. එක්කෙනෙක් අර ඇහුවා සින්දුවක් අහද්දී කොහොමද ඒකේ අනිච්ච සිහි කරන්නේ කියන එක. මට දැනුණ විදිහට ඒ කියන්නේ අපිට ගීතයක් ඇහෙනවා නම් අපි ඒකට නිච්ච ලෙස බැඳෙන්න යනවා කියන අපිට තේරෙනවා නම් මුලින්ම මට හිතෙන්නේ අපේ ඔළුවට එන්න ඕනේ අපි මේ යන්නේ කොහෙද කියන එක. ඒ කියන්නේ අපි මේ නිවන් මඟට යනවා කියන එක මුලින්ම ඔළුවට ආවොත් එතනදී මේක මහා බාධාවක් කියන එක අපිට දැනෙනවා. එතකොට අපි කොහොමද මේ දැන් එතකොට අපි දන්නවා මේ දැන් රාගයක් තමයි අපේ හිතට ඇති වෙන්නේ කියන එක.
දැන් මේකේ දැන් සියලු සින්දු අනුරාගය අවසනේවා නෙමෙයි. බොහෝ සින්දු තියෙනවා නිවෙනේවා. තේනවද? සමහර සින්දු තියෙනවා ඒවා යහපත් නිවෙන සින්දු. ඒව ඇහුවට හිත නිවෙනවා මිදෙනවා. ඒව ප්‍රශ්නයක් නෑ. දෙපැත්තක් හැමදේම තියෙනවා. සින්දුවලක් තියෙනවා හොඳ දෙයක්. සින්දුවලක් තියෙනවා අනුරාගය අවුස්සන දේවල්. තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, රාගය අවුස්සන දේවල් සින්දුවල තියෙනවා. ඒ වගේම හිත නිවන සින්දුත් තියෙනවා. හිත නිවන කතාත් තියෙනවා. හිත අවුස්සන කුප්පණය කරන දේවලුත් තියෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන මේක තෝරගන්න. ආන පාන සේවිතබ්බා අසේවිතබ්බා. ඒ නිසා මං කියන්නේ සියලුම සින්දු වර්ධී කියලා සියලුම සින්දු හරි කියන්නේත් නැහැ.
එතකොට දැන් අපි හිතමු අපිට රාගේන සින්දුවක් නම් ඇහෙන්නේ. අපි හිතුවොත් මේක එතකොට අපිට මේ කැමැත්තෙන් ඇලෙනවායි කියන එක අපිට දැනුණ ගමන් අපිට ඒකේ අර ආනිසංශය මෙනෙහි කරන්න පුළුවන් නේද?
ඔය ඒක ආදීනව මෙනෙහි කළා ඒකෙන් ආස්වාදයෙන් මිදෙන්න පුළුවන්.
ගරුතර අරතුන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ මේ රාග, ද්වේෂ, මෝහ කියන සිතුවිලි හැර වෙනස් සිතුවිලි සිතේ ඇතිවෙනවාද? මේ රාග, ද්වේෂ, මෝහ සිතුවිලි ඉබේම ඇතිවෙනවා. එතකොට ඒක ප්‍රහාණය කරන්න අපි මහන්සි වෙන්න ඕනේ. මත අපි උත්සාහ කරගෙන
යනවා. සිතේ ඇතිවෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සිතුවිලි. අලෝභ අදේශ අමෝහ සිටිවිලිත් ඇති වෙනවා. රාග දේශ මෝහ සිටිවිලිත් ඇති වෙනවා. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සිටිවිලි ඇති වෙන්නෙම ඔය දොරවල් හයෙන්ම මිසක් වෙන කිසි දෙයකින් නෙමෙයි. ඔය දොරවල් හයෙන්ම යමක් පටිච්ච වුණොත් විතරයි රාගය ද්වේෂය මෝහය අලුතෙන් උපදින්නේ. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ අලුතෙන් ඉපදුනොත් විතරයි ඔය කියන කෙලෙස්, කළු ධර්ම, කිලුටු ධර්ම හිතක ඇතුළාන්තය තුළ ගැබ්බෙන්නේ.
දැන් ඒ රාග ද්වේෂ මෝහ අපි ප්‍රහාණය කරද්දී අනිච්ච දුක්ඛ අනාත්ත වශයෙන් තුන් විදිහටම මෙනෙහි කරන්න ඕනද? අනිච්ච විතරක්, එහෙම නැත්නම් එකකින් මෙනෙහි කරත් එතකොට මේව ප්‍රහාණය කරන්න පුළුවන් වෙනවද?
එකකින් අමාරුයි. එකකින් අමාරු නම් මේ තුනක් කියන්න ඕනේ නැහැ. ඒ තුනෙනුත් අමාරු නිසා තමයි බුදුහාමුදුරුව හතක්ම කියලා තියෙන්නේ. අනිච්ඡානුපස්සී විහෙරති, නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරති, සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරති, අර්ථ සංඥා පජහති, නිබ්බිදානුපස්සී විහෙරති, නන්දින් පජහති, විරාගානුපස්සී විහෙරති, රාගම් පජහති, නිරෝධානුපස්සී විහෙරති, සමුදයං පජහති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති, සබ්බූපදි පජහති. සබ්බූපදි පජහති වෙන්න ඕන. නැත් උපාදානීය ශේෂක්වත් ඉතුරු නොවන ආකාරයට හිතෙන් ප්‍රහාණය වුණොත් විතරයි සබ්බූපදි පජහති වෙන්නේ. එතකොට උපාදානීය ශේෂක්වත් තියෙනවා නම් එතන නිවනක් නෑ. එතන තියෙන්නේ ලෝකයක්, එතන තියෙන්නේ පැවැත්මක්, එතන තියෙන කුණු කිලුටු කෙලෙස් ගතියක් තත්වයක්.
රහතන් වහන්සේ මට ප්‍රශ්න තුනක් තියෙනවා. දැන් දම්සක් පැවතුම්
සූත්‍රය තව ලංකල්ල කියන්න.
දම්සක් පැවතුම් සූත්‍රයේ එන මේ තිපර වට්ටන් ද්වා දසාකාරං යථාභූත ඥාන දසනං අහෝසී කියන ඒක තිපරි වට්ටේ මට පැහැදිලි කරගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ 12 සතාවක් කිව්වා. විද්‍යාව පහළ වුණා, ආලෝකේ පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා. ඒ 12 සතාවක් විතර කියන්න හේතුව මොකද?
ওই 12 සතාවම අර ත්‍රිපරිවට්ටම් ද්වාදස ආකාරම් කියපු එකේ තියෙනවා හතර වරක් තුන 12යි. තේරුණාද? ඉඳගන්න. හැම එකේම තුනක් තියෙනවා ත්‍රිපරිවට්ටය. දුක්ඛාරිය සත්‍යයේ ත්‍රිපරිවට්ටය පරිඤ්ඤාතම් පරිඤ්ඤය පරිඤ්ඤාතන්ති. පරිඤ්ඤයං පරිඤ්ඤාතම් පරිඤ්ඤාතන්ති. සමුදය ආර්ය සත්‍යයේ ත්‍රිපරිවට්ටය පහතබ්බංච පහීනං පහියයන්ති. නිරෝධ සත්‍යයේ සච්චිකාතබ්බංච සච්චින් කරෝති සච්චිකාතන්ති. නිරෝධගාමිනී පටිපදාව භාවේතබ්බංච භාවිතං භාවිතා තන්ති. එතකොට දැන් පරිඤ්ඤාතම් පරිඤ්ඤය පරිඤ්ඤාතන්ති කියන එක තමයි ත්‍රිපරිවට්ටය. මොකද්ද පරිඤ්ඤාතම් පරිඤ්ඤය පරිඤ්ඤාතන්ති? ප්‍රිය අප්‍රිය බව පිරිසිඳ දකින්න ඕන.
අදැකීමක් පැහැදිලි කර ගන්න අවශ්‍යයි. ඇත්තෙන්ම මම ඒ භාවනා ක්‍රමයේ අතහැරලා දැම්මා. මට කිසි ප්‍රතිඵලයක් සහ අදැකීමක්
අත්තරිය දැන් මේ ගන්නන් ඉතින් කමන්නේ. අනික් අයට දැන ගැනීම සඳහා කියන්නේ
ඇහුවේ ඔබ වහන්සේ ඊයේ සඳහන් කළා දහම් ඇසක්, එහෙම නැත්නම් ත්‍රිමාණ ඇසක් පිළිබඳව, තුන් වෙන ඇස පිළිබඳව. ඒක ඇහුවම මට මතක් වුණා නැවත වතාවක් ඒ ගැන ප්‍රශ්න කරන්න ඕන අහලා මගේ හිත මම ගත්ත තීරණය හරි කියලා දිනක් ගන්න. මේ ක්‍රමය ඇත්තෙන්ම ඒ භාවනාවට සහභාගී වෙන අය අරහන් කියන වචනේ ප්‍රතිරාවය දෙමින් වේගවත්ව කියාගෙන යනවා. කියාගෙන යම් ගියාම ඒ අය විශ්වාස කරනවා ඒ අයට තමන්ගේ ශරීරයේ චක්‍ර හතක් අවදි වෙනවා කියලා. ඒ චක්‍ර හත එකක් තමයි තුන්වෙනි ඇස වශයෙන් සඳහන් කරන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒකේත්ම සත්‍යතාවයක් තියෙනවා කියන එක. ඒගොල්ලෝ අරහං 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 කියගෙන ප්‍රතිරාවය දෙනවා සියලු දෙනා සහභාගි වෙලා. මමත් දවසක් සහභාගි වුණා.
ඒක ඔය මේ කුණ්ඩලීය ක්‍රමයක්. කුණ්ඩලීනි ශක්තිය අවදි කරනවා කියන්නේ. ඒක ලෞකිකයි භෞතිකයි. දැන් ලෞකික භෞතික දේවල් ලෝකේ හරියට තියෙනවා. කුණ්ඩලීනි ශක්තිය, අදිමානසික ශක්තිය, අභිඥා ශක්තිය, චේතෝ විමුක්තිය, මේ සියලු දේ ලෞකිකයි භෞතිකයි. අධ්‍යාත්මික නෑ. ඒ නිසා ඒවා මේ ශරීර කූඩුව තුළම තියෙන යම් යම් දේ තාවකාලිකව ඉවත් කරලා ලබන්න පුළුවන් ශක්තියින්. කෙලෙස් මයි අයින් කරන්නේ. එතනත් අයින් කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි, මේ රාග ද්වේෂ. හැබැයි මෝහය අයින් කරන්න බෑ. මෝහය තාවකාලිකව නිද්‍රාගත වෙනවා. කොයි වෙලාවේ හරි අර හදාගත්ත ශක්තිය ගෙවිලා යනවා. යුරුණ ගමන් ආයි මෝහය පණ ගහනවා. පණ පුන් මෝහය ආයි මතු වෙනවා. ඒකයි වෙන්නේ. ඉතින් ඒක නිසා දැන් ඔය තුන්වෙනි ඇස මතු කරගන්නවා කියන එක ඒක සියලු මගඵලලාභීන්ට ඉබේම සිද්ධ වෙන දෙයක්. අර මුල ඉදිරියට පස්සේ අර third dimension, චතුරාර්ය සත්‍ය කියන්නේ 4 dimensions. දැන් බුදුහාමුදුරන්ට 6 dimensions තියෙනවා. ඒකනේ කිව්වේ අර ෂඩ් අසාධාරණ ලෞතර බුද්ධත්වයට පත් වූ තුමෙකුට 6 dimensions වලින් මේ ලෝකේ දිහා බලන්න පුළුවන්. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට 4 dimensions වලින් බලන්න පුළුවන්. චතුර්ථ මාන ඒකම තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. නමුත් අර මාර්ගයේ ඉන්න සෝතාපට්ටි ඵලයට පත් වුණාට පස්සේ මාර්ගයේ ඉන්නකොට මේ නිතරම 3 dimensions වලින් බලන්න පුළුවන්. තුන්වෙනි ඇස කියන එක ඇත්ත වශයෙන්ම 4 dimensions. ඒකට රාගය, ద్వේෂය, මෝහය නෙමෙයි, රාග මුල, ద్వේෂ මුල, මෝහ මුල අයින් කරන්න ඕන. දැන් සියලුම පෘථග්ජන ලෝකයාට පුද්ගලයන්ට මොන මහාචාර්යවරයා වුණත් උපරිම තියෙන්නේ 2 dimensions. 3 වෙන්න බෑ. 3 වෙන්න නම් ත්‍රිපරිවර්තය තේරුම් ගන්න ඕන. 2 dimensions තමයි තියෙන්නේ සියලුම උගන්තුන්ට, බුද්ධමතුන්ට, ඥානවන්තයන්ට ඔය කියන ලෞකික භෞතික විද්‍යාඥයන්. 3 නෑ. මේක ඕනම ඔය කිසිම උගත්කමක් මොනක්වත් දැනුවත්කමක් ඕනේ. මේ රාගය, ద్వේෂය, මෝහයෙන් කළොත් 4 dimensions ලැබෙනවා ටක් ගාලා.
ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් සබ්බ ලෝකයේ අනබිරත සංඥා කියන එක තවදුරටත් විස්තර කරලා දෙන්න. මට ඒක වැඩි පැහැදිලි මදි. ඊළඟට දජපතාක පූජා කිරීමේ ආනිසංශ තියෙනවද? ඒක
ඒව සියලුම දේ දේව සංකල්පවලට දේවාලවලට තමයි දජපතාක බිර දවුල් තම්මැට්ටන් ඔක්කොම මේ දේවාගම්වල මහා සාංගික නිකායේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය කියවනම් උපාසකම් මට තේරෙයි. ඒ සියලු දේ ඒක තමයි කියලා තියෙන්නේ. ඒවා මේ මහා විහාරික ගත් මේවා නෙමෙයි. ඒවා අර අභයගිරිය ඇති වුණාට පස්සේ පටන් ගත්ත සියලු දේවල් පෙරහැර දද්ද පතාක ඔය බෙර තවුල් තම්මැට්ටන් නැටුම් සියලුම දේ.
සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන එක
සබ්බ ලෝකේ අනබිරත සංඥා නම් උපාසකම්ම දැන් කීප සැරයක්ම කිව්වා. අභිරත සංඥා සහ අභිරත අනභිරත සංඥා. අභි සංකාර තුනක් තමයි අභිරත සංඥා. මං කිව්වනේ අභිරත සංඥා තුනක්. මොනවද? පුඤ්ඤාභිසංකාර අපඤ්ඤාභිසංකාර අනෙන්ජ ඒ තුන එක උගලාම කියනවා අභිරත සංඥා. ඒක අයින් කරන්න නම් මේ අභිරතය අනභිරතය කරන්න ඕනේ. එතකොට පුඤ්ඤාභිසංකාර අත්තරියාම අනභිස අපුඤ්ඤාභිසංකාර නොකළාම අනිඤ්ඤාභිසංකාර නොකළාම ඒක අනභිරත සංඥා. සබ්බ ලෝකේ කියන්නේ සබ්බ ලෝකේ කියන්නේ මේ තුන් ලෝකෙම රාගය ద్వේෂය මෝහය තුනටම අදාළයි. ඒකයි ලෝකේ. සබ්බ ලෝකේ කියුවහම මේ අපි හිතන ලෝකේ නෙමෙයි. රාග ලෝකය, ద్వේෂ ලෝකය, මෝහ ලෝකය ඔන්නම් අර ඊයේ මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ කියවනේ ලෝක 36ක්ම. ලෝක 36 කියන්නේ චක්කු ලෝක, සෝත ලෝක, ගාන ලෝක, જીවා ලෝක, කාය ලෝක, රූප ලෝක, සද්ද ලෝක, ගන්ධ ලෝක, විඥාන ලෝක 6. හයවරක් හය 36ක් ලෝකයේ 36ම තමයි සබ්බ ලෝක කිව්වෙත් සබ්බ කාය කිව්වෙත්. සබ්බ කාය කිව්වේ එකමයි සබ්බ ලෝක කිව්වේ.
ගරු ස්වාමීන් වහන්ස, මේ සද්දස්ස කුල පුත්‍රයෙකුයි සෝතාපට්ටි ඵලයේ ලැබුවා එකයි අතර වෙනස පොඩ්ඩක්.
සද්දස්ස කුල පුත්‍රයාට වඩා ඉහළට ගිහිල්ලා සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා. දැන් සද්දස්ස කුල පුත්තස්ස කියන්නේ සද්ධර්මය ශ්‍රවණය කරලා දහම් ඇස පාදාගත්ත මේ මාර්ගයේ යන සෝතාපට්ටි මාර්ගයේ යන පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස. ඒ පුද්ගලයාට ඒ පුද්ගලයා අර බුද්ධ ශක්තියට අනුගත වෙලා දස්සනීයානං සංවේජනීයානං වූ ගමන් සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. එතකොට මේකේ මාර්ගයක් තියෙනවා, ඵලයක් තියෙනවා. මාර්ගය තමයි සද්දස්ස කුල පුත්තස්ස, ඵලය තමයි දස්සනීයානං සංවේජනීයාන.
ස්වාමීන් වහන්සේ, ගරු ස්වාමීන් වහන්සේ, අපි දානයක් දීලා හෝ එහෙම නැත්නම් සතෙකුට අභය දානයක් දීලා සජීවත්ව ඉන්න කෙනෙකුට ආශිර්වාද කරන්න, රෝගී තත්වයක රෝහලක ඉන්න කෙනෙකුට නිරෝගී සුවය පතන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරන්න.
එතෙන්දී කරන්න පුළුවන් වැඩේ සත්‍ය ක්‍රියාව. ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති. ඒ සත්‍ය ක්‍රියා බලයෙන් දැන් සත්‍ය ක්‍රියාවක් පතුරවන්න නම් තමන්ගේ හිත සත්‍යක්‍රියාව කරන පුද්ගලයාගේ හිත රාගයෙන් තොර වෙන්න ඕන, ද්වේෂයෙන් තොර වෙන්න ඕන, මෝහයෙන් තොර වෙන්න ඕන විනාඩි 2කට 5කට විතර. හැමදාමටම නෙමෙයි. ඒ සත්‍යක්‍රියාව කරන වෙලාවේ ඒකට තමයි අපි අර බෝධින් වහන්සේ ගාවට යන්නේ. බුද්ධ ශක්තියට අනුගත වෙන්න. එතකොට මේ බෝධින් වහන්සේ ගාවට ගියාම අපේ හිතේ අර මල් පහන් පූජ කරලා බෝධින් වහන්සේට වතුර ටිකක් පූජ කරලා සමහරට බෝධින් වහන්සේ අතු ගාලා පිරිසිදු කළාම අපේ හිතෙත් පැහැදීමක් පිරිසිදු බවක් එනවා. එතකොට ඒ හිතේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතක් ඇති වෙනවා. ඒ පිරිසිදු සිත ඇති වූ අවස්ථාවේ අපිත් තුලත් බුද්ධ ශක්තියකට අනුගත වුණා. ඒ බුද්ධ ශක්තියෙන් අපිට පුළුවන් මුළු විශ්වයටම සුදු කිරණ ශක්තියක් පතුරවන්න, සත්‍යක්‍රියාවක් පතුරවන්න. ඒ සත්‍යක්‍රියාව මුළු විශ්වයටම පතුරවන්න ඕන පළමු කොට මුලින්ම. ඒ විශ්වයට පැතුරු සත්‍යක්‍රියා බලයෙන් තමන්ට පුළුවන් තමන්ගේ රෝගියෙක් ඉන්නවා නම්, දුකටපත් වෙච්ච අසරණ පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාටත් මේ සත්‍යක්‍රියා බලයෙන් ඒ රෝගියාටත් නම් කියන්නත් පුළුවන්, නොකිය ඉන්නත් පුළුවන්. ඒ රෝගියාටත් මේ සත්‍යක්‍රියා බලයෙන් යහපතක් වේවා, සතුටක් වේවා, ශාන්තියක් වේවා, සාහනයක් වේවා, නිරෝගී වේවා, නිදුක් වේවා, සුවපත් වේවා කියලා. හැබැයි අර තමන්ගේ හිතේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තියෙනවා නම් සත්‍යක්‍රියා බලයක් පතුරු වෙන්නේ නැහැ. සත්‍යක්‍රියාවක් කරන්න බෑ. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරලා බලන්න. දැන් ඔය බොහෝ මේ රෝහල්වල ඉන්න රෝගීන්ට මේ වෛද්‍යවරුන්ට ඒ වගේම රෝහල්වල වැඩ කරන නොයෙකුත් කාර්ය මණ්ඩලයට මේ සත්‍ය ක්‍රියාබලයක් පතුරවල මේ මානසික ශක්තියෙන් ඒ සත්‍ය ක්‍රියාබලයෙන් මේ රෝගයෙන් 50%ක් විතර තාවකාලිකව යටපත් කළා. ඊට පස්සේ අර නියම බේත දුන්නාම වෛද්‍ය ප්‍රතිකාර දුන්නාම ඒක අර සත්‍ය ක්‍රියාබලය හෙදකම අර බේත් දීම හෙදකම හෙද වෙද දෙකම කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක තේරුම් ගත්තට පස්සේ ඕන කෙනෙකුට තමන්ගේ මේ පිරිසිදු මානසික ශක්තියෙන් මේ විශ්වයට මේ අසරණ රෝගීන්ට ලෙඩුන්ට ලෝකයාට කොයි තරම් සානයක් ශාන්තියක් සෙතක් කරන්න පතුරවන්න පුළුවන්ද කියන එක තමන් තේරුම් ගන්න ඕන. එතකොට ඒ සියලු දේ තමන්ගේ නිවනට නිවැරදිවම උපකාර වෙනවා. මොකද තමන් බුද්ධ ශක්තිය රණුගත වෙන්නේ නැතුව තමන්ට ඒ වගේ සත්‍ය ක්‍රියාවක් කරන්න බෑ. බුද්ධ ශක්තිය කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොර සිත.
අතිගෞරවනීය අරහතුන් වහන්සේ,
පිරිත් සජ්ජායන නම් මේ ලෝක වැඩන්නා හින්දු සින්දුවක් කියනවා වගේ තමයි. අර ගිරිමානන්ද සූත්‍රයේ කිව්වහම බෙද මහත්තයාගේ බේත් සීට්ටුව කියව කිව්වා හිටියට ලෙඩේ සනීප වෙනවද? ඈ, බෙද මහත්තයාගේ බේත් සීට්ටුව කිව්වත් බෙද මහත්තයාට වැඳ වැඳ හිටියත් බෙද මහත්තයාව වර්ණනා කර කර හිටියත් බේත් සීට්ටුවට උඩ තියලා දුන් අල්ලුවත් වැඩක් වෙන්නේ නෑ උපාසකම්ම. බේත් සීට්ටුවේ තියෙන්නේ හොයාගෙන හදාගෙන බිය පාවිච්චි කළ යුතු බේතක්. තේරුණාද? බාසේ යාසි නිකන් සජ්ජායනා කියලාට හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ පිරිත්වල තියෙන හැම දෙයකම භාවිතා කළ යුතු මාර්ග චර්යාවක් පිළිවෙතක් ප්‍රතිපදාවක් කියලා. ඒ පිළිවෙත අපි අර වෙද මහත්තයාගේ බේත් සීට්ටුව ගිය වගේ ඉන්නා වගේ තමයි පිරිත් සජ්ජායනා. හැබැයි ඉතින් පිරිත් සජ්ජායනාව යම් එක කාර්යයක් තියෙනවා හොඳ. මොකද දැන් මේක දැන් අපිට බෞද්ධය හැටියට කර්ණ රසායනයි. කනට අපිට පුරුදුයි මිහිරි. ඒ නිසා තාවකාලිකව පොඩි පැලස්තර සුවයක් එන්න පුළුවන්. ඒකට වඩා අමතරව මේ පිරිත් පරිත්ත කියන එකේ දැන් මේක මේ පරම්පරාවෙන් පරම්පරාවට ඒ බුද්ධ දේශනාව බුද්ධ භාෂිතේ පවත්වාගෙන ඉන්නට උපකාර වුණා. මතු පරම්පරාවලටත් මේ පිරිත් හැටියට මේවා දැන් ඔය අනුරාධපුර මුල් යුගයේ මේවා මේ මහාවිහාරයේ කවදක්වත් පාවිච්චි කළා නැහැ. මිනිස්සුන්ට සෙච්ඡාන්තියක් කරන්න සමාජ සේවයක් කරන්න මේවා අර පරම්පරාවෙන් පරම්පරාවට පොඩි හාමුදුරුවරු සජ්ජායනා කර කර කටපාඩම් කර කර ඊගාව පරම්පරාවට දෙන්න ගෙනාව පොත් දීලා තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ තෝරාගත්ත පිරිත් කීපයක් හොඳ ලස්සනට කටපාඩම් කරගෙන එන්න පටන් ගත්තා. මේකට ලොකු බලපෑමක් ආවා උපනිෂද් ධර්මයේ තිබුණ බජන් ගී කියලා භගවත් ගීතාව. මොකද්ද පොත? භගවත් ගීතාව. ඈ, භගවත් ගීතාව. බජන් ගී කියලා කියන්නේ අර සායි බබත් කියෙව්වේ. දැන් මේවා ඒ කාලේ බ්‍රාහ්මණයෝ මේ උපනිෂද් ධර්මයේ ඒ බ්‍රාහ්මණයෝ එක්කහු වෙලා 25-30ක් මේ බජන් ගී භගවත් ගීතාවේම හොඳ ලස්සනට ගායනා කළා. අර ලතා මංජස්කාර් කියන සියලු සින්දු භගවත් ගීතාවේම. ඉතින් ඒවත් තියෙනවා ලොකු අර්ථයක් ධර්මයක්. ඒවත් තියෙනවා යම් දෙයක්. ඉතින් ඒවා හොඳ කර්ණ රසායනයි. එන හොඳ සුන්දරයි සංගීත ස්වරූපයෙන් කියන්න පුළුවන්. ඉතින් ඒවට මිනිස්සු වහ වැටුණා. ඉතින් ඒක නිසා බෞද්ධ ස්වාමීන් වහන්සේලාත් මේ බුද්ධ ධර්මයේ බුදුහාමුදුරුවන්ගේ ත්‍රිපිටකයේ තිබුණු යම් යම් දේවල් අරගෙන පිරිත් හැටියට සජ්ජායනා කළා. අර භගවත් ගීතාවේ බ්‍රාහ්මණයෝ ගායනා කරන්න වගේ මිනිස්සුන්ට කර්ණ රසායන විදිහට මේ පිරිත් කියන්න පටන් ගත්තා. ඕක පුරුද්දක් වෙලා අද වෙනකන් කියනවා. නමුත් ඔය පිරිත් බුදුහාමුදුරුව කියවා කියවා ඉන්න සජ්ජායනා කර කර ඉන්න නෙමේ දේශනා කළේ, භාවිතයට ගන්න බාසෙයාසි. මේකේ තියෙන හරියට තේරුම අරගෙන මේ ආනපාන සති සමාධියට ගලපන්න අර සංඥාවේ අනිච්ච බව කියවා කියවා ඉන්න නෙමේ තියෙන්නේ. නිච්ච සංඥාව ප්‍රහාණය කරන්න. ඒක හැමතැනම මේ දෙපැත්ත තියෙනවා ආනපාන. ඒ නිසා ඉතින් පිරිත් කිව්වට වරදක් නැහැ. හේතුව මොකද, ඒක පාපයක් හෝ අකුසලයක් නෙමේ. නමුත් ඉතින් නිවනට උපකාර වෙනම දෙයක් කියනවා නම් කරනවා නම් ඒක ඊට වඩා හුඟක් වැදගත්. ඔව්, ඒවා ඉතින් ආරක්ෂිත පිරිත් කියන්නේ. දැන් ආරක්ෂා කරන්නේ මොනවද? අන්න හොඳම ප්‍රශ්නයක්. ආරක්ෂා කරන්නේ මොනවද? මේ ලෞකික පංචස්කන්ධේ උපාදානය කරපු දෙ. ඈ, ඕක කල්පනා කරන්න බැරි එකනේ වැඩි. දැන් මේ ආරක්ෂා කරන්න පුළුවන්ද වයසට යන එක, මරණයට පත් වෙන එක? මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. මෙතන ආරක්ෂා කරලා අපිට කැමතිසේ නිච්චසේ සුකසේ අත්තසේ පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් නැති බව තේරුම් නොගෙනයි ඔය ආරක්ෂා කරන්න හදන්නේ සියලු දේ. ඔව් ඔව්, ඒකනේ කියන්නේ.
අති ගෞරවනීය අරහතුන් වහන්ස, මේ හෙළවදකමේ නිරෝගී නැත්තං ස්වස්ථ පුද්ගලයාගේ ලක්ෂණ කියනෝ සමදෝෂ සමාග්නි සමධාතු මලක්‍රියා ප්‍රසන්න ආත්මේන්ද්‍රිය මනත් ස්වස්ථ ඉත්තබි දීයතේ කියලා.
හැබැයි සංස්කෘත ශ්ලෝකයක්.
ඔව්. එතනදී අර සමදෝෂ සමාග්නි වෙනකොට අරහතුන් වහන්සේලාගේ දෝෂ සමතත්වයට එනකොට අරහතුන් වහන්සේලාගේ නිරෝගීකම ස්වස්ථභාවය ගැන වාතපිත්ත කප සමතත්වයට එනකොට අරහතුන් වහන්සේලා නිරෝගී වෙනවාද කියන.
දැන් අර රෝගී වෙන්නේ ඔය වාපිච්චෙන් විසම වුණාම, කෝප වුණාම. දැන් අරහතුන් වහන්සේ රාගයෙන් ද්වේෂයෙන් වැඩ කරන්නේ නැති නිසා, වීතරාගී වීතදේශී වීතමෝහි නිසා කොයි වෙලාවකවත් කිනම් හේතුවක් නිසාවත් තුන්දොස් කිපෙන්නේ නැහැ. හැබැයි මේ උපතින් කෙනා පෘථග්ජනකය තුළ අතීතයේ පුරුදු කරගත්ත වාපිච්චෙන් වලට අදාළ වූ දේවල් තියෙනවා. වයසට යන එක නවත්තන්න බෑ අරහතුන් වහන්සේටත්. අරහතුන් වහන්සේටත් යම් යම් උපතින් ගෙනාපු ශරීර කූඩුවට මේ උපතේ හේතුව නිසා අර කම්මාබාධ විෂමාබාධ තියෙන්න පුළුවන් යම් යම් දේවල්. ඉතින් ඒක නිසා දැන් ඔය සීතය උෂ්ණය අරහතුන් වහන්සේට නවත්තන්න බෑ. පුළුවන්ද? එවන් අර උතු ජා ආබාධ ඉර්තු ආබාධ එන්න පුළුවන්.
අවසරයි අපේ ගුරු පියාණනි, මට මේ දැන් ඔබ වහන්සේ දේශනා කළා සමුද්‍රයේ තිබිරි වට්ටේ ගැන. මට පොඩ්ඩක් එක අහගන්න බැරි වුණා, පොඩ්ඩක් ආයසරය මතක් කරනවාද? වචන ටික විතරක් කිව්වොත් මට තේරෙනවා.
මොකද්ද?
සමුදේ සත්‍යයේ තිබිරි වට්ටේ.
සමුදේ සත්‍යයේ තිබිරි වට්ටේ පහතබ්බංච පහිනම් පහියායන්ති. පහතබ්බංච පහිනම් ඔන්නම් ධම්මචක්කපවත්තන සූත්‍රේ බලන්න තියෙන්නේ අර 12 පහතබ්බංච පහිනම් පහියායන්ති. පරිඤ්ඤාතම් පරිඤ්ඤය පරිඤ්ඤාතන්ති. භාවිතබ්බංච භාවිතං භාවිතතන්ති. සත්‍තිකාතබ්බංච සච්චින් කරෝති සච්චිකාතන්ති. මේක තමයි ත්‍රිපරි වට්ටං ද්වාදස ආකාර. සාක්ෂාත් කරගන්නවා චතුරාර්ය සත්‍ය, ඇත්ත සත්‍ය.
තව එකක් ඔබ වහන්සේ කිව්වා මේ ඉමේ ධම්මා කුසල කියලා. පොඩි වාක්‍ය ටිකක්
ඒක මට ආයිසරයි. ඒක සියලු දෙයට සාධාරණ දෙය. සතර මහා ප්‍රදේශවල කාලාම සූත්‍රයේ තව බොහෝ සූත්‍රවල තියෙනවා අපිට කල්පනා කරන්න දෙයක්. අපි යමක් කරනකොට ඉමේ ධම්මා කුසල මෙය කුණු සලා කෙලෙස් අත්තරින් දෙයක් නම් ඒක කරන්න. කුණු කිලුටු කෙලෙස් ඒ කියන්නේ රාගය ද්වේෂය මෝහය අත්තරින් දෙයක් නම් ඒක යහපත්. ඒක කරන්න ඉමේ ධම්මා කුසල. ඉමේ ධම්මා අනවජ්ජ මේක ණය නොයන වැරදක් නොවන අර ණය ගණදිනුවකට නොබැඳින නිවැරදි ක්‍රියාවක්. ඒකෙන් කාටවත් තමන්ට හෝ අනුන්ට හෝ අයහපතක් වරදක් පාපයක් නොවන ධර්මයන් නම් දෙයක් නම් ඒක කරන්න කිව්වා ඉමේ ධම්මා අනවජ්ජ. ඉමේ ධම්මා විඤ්ඤූප සංහිත උප සංහිත මේකෙන් විඥානය අර වේගයක් ආවේගයක් චිත්තාවේගයක් මේකෙන් උපදින්නේ නැත්නම් ඒක ඉමේ ධම්මා විඤ්ඤූප සංහිතා. ඒ දේ කරන්න කිව්වා ඒ දේ නොකරනවා නම් ඒක කරන්න එපා කිව්වා. ඒකයි කාලාමා සූත්‍රයේ අවසාන හරය.
අවසරයි ස්වාමීන් වහන්ස. ආසව සාසව නිරාසව කියන එක පහදලා දෙන්න ස්වාමීන් වහන්ස.
මොකද්ද
ආසව සාසව නිරාසව?
තවත් වචන තියෙනවා ආසව අනාසව සාසව නිරාසව. සාසව කියන්නේ ආසව සහිත. ආසව කැමැත්තෙන්ම ප්‍රිය මනාප භාවයෙන්ම යහපත්යි කියා ආසය අනුසය ඇතුළට ගැනීම තමයි ප්‍රිය දේට ඇලීම සාසව. ඒ වගේම ආසව කියන්නේ ඒ ආසය අනුසය දිගින් දිගටම ඇතුළට ගැනීමෙන් පවත්වාගෙන යන ක්‍රමය ආසව. දිගටම පවත්වාගෙන යන උපකාර. අනාසව කියන්නේ ඒ ආසව ප්‍රහාණය කළා අස් කළා අයින් කරගැනීම. නිරාසව කියන්නේ ඒ ආසවලින් නිදහස් වී මිදීම. මේකෙත් තියෙන්නේ චතුරාර්ය සත්‍යම.
අවසරයි ස්වාමීනි. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා කරලද පුණ්‍ය ශක්තියින් දෙවියන්ට හිත ලෝකයාට අද මම අනුමෝදන් කළ නැවත හෙටත් ඒ වචනෙම පාවිච්චි කිරීම හෙටත් අනුමෝදනාවට ගැනීම යෝග්‍යද කොහොමද?
යෝග්‍යම යෝග්‍යයි. හෙට නෙමෙයි දවස ගානෙම ජීවත් වෙලා ඉන්න අන්තිම දවස දක්වා මිනිහෙක්ගෙන් යුතුයේ ඉටුවේ යුතුයුතුකමක් මේ අනන්ත සංසාර පටන් තමන්ට ඥාතින් වූ මිත්‍රයන් වූ මෞද මව්පියන් වූ තව බොහෝ දෙනෙක් ඉන්නවා පින් ගන්න පින් බලාපොරොත්තුව පින් දෙන්න පුළුවන්. එනිසා මිනිහෙක්ව ඉපදුණු කෙනෙකුගේ ඒකාන්ත යුතුකමක් තමන්ට හැකි හැම අවස්ථාවකම හැම දිනකම තමන්ගේ තුන් සිත පහදාගෙන නිකම් නම් වචන ටික කිව්වට නම් වැඩක් නැහැ. අර රාගයෙන්තරෝ ද්වේෂයෙන්තරෝ මෝහයෙන්තරෝ ඒ අයටත් යහපතක් සිතක් ශාන්තියක් සහනයක් කිරීමට ඒ අයව මුදවා නිදහස් කිරීමට තමන් ණය ගණ දිනුවෙන් මිදී නිදහසන්නට මේ පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට ඕන. ඒක එක දවසක් දෙකක් කළාට හරියන්නේ නැහැ. මුළු ජීවිත කාලයම අවසාන දවස දක්වා කරනකොට තමන්ගේ හිතේ පුදුම සැහැල්ලුවක් සහනයක් නිදහස් වීමක් අනන සුවයක් අක්ටි සුවයක් අර සියලු සුව හතරම එනවා.
අවසරයි අරහතුන් වහන්ස. මට ඉස්සෙල්ලා උත්තරේකටම තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න.
මොකකට?
මේ අපි අදිස්ථානයක් කරලා තමන්ගේ දරුවන්ට ඒක සුවපත් වේවා කියන එක මේ උපාදානයක් වෙනවද කියලා?
ඔව්, සියලු දරුවන්ට සත්‍යක්‍රියාවක් කරන්න ඕන. පළමුවෙන් සත්‍යක්‍රියාව කරනකොට
විශ්වයටම
මුළු විශ්වයේ ඉන්න සියලු දරුවන්ට යහපතක් සිතක් වේවා. ඒ සත්‍යක්‍රියා බලයෙන් මගේ දරුවට යහපතක් වේවා. ඉස්සෙල්ලා සියලු දෙනාට සමසේ පොදුවේ ඒ සමමෙත්ත පතුරවන්න ඕන. සත්‍යක්‍රියාව පතුරවන්න ඕන. ඒ සත්‍යයක් ලැබ. ඒ තේන සත්‍ය වජ්ජේන සුවත්තියෝති. ඒ සත්‍ය ක්‍රියා බලෙන් තමන්ගේ දරුවටත් යහපතක් වෙන්න කියන්න පුළුවන්. මුලින් අර මුළු විශ්වයටම අපි සිතක් ශාන්තියක් සානයක් සත්‍ය ක්‍රියාවක් පතුරවන්න ඕන. ඒ සත්‍ය ක්‍රියා බලේ නැතුව වැඩක් නෑ.
ගරුතර ස්වාමීන් වහන්සේ, අනාර්ය බණ භාවනාවල යෙදිලා ආනෙන්ජාපි සංකාර එකතු වුණොත් ඒවයින් නිදහස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.
ඒවයින් නිදහස් වෙන්නේ ඉතින් ඒක තේරුම් අරගෙන වැරදි දේ ඒ වෙනුවට හරි දේ කරන්න ඕන. දැන් තරහෙන් අයින් වෙන්න අපි මෛත්‍රී කරන්න වගේ අනාර්ය ධ්‍යානෙන් භාවනාවෙන් මෙදී නිදහස් වෙන්නේ කොහොමද? ආර්ය ධ්‍යානයක් කරන්න ඕන. එතකොට හරි.
අසරය අරියතුන් වහන්ස, ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා කියන පොඩ්ඩක් පහදලා.
ආ
ආමිස පූජා සහ ප්‍රතිපත්ති.
ආමිසය කියන්නේ මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන දේ. ආමිසය පැවැත්ම රාග ද්වේෂ මෝහ තමයි පැවැත්. එතකොට ආමිස පූජා කරන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් රාගය ද්වේෂය මෝහය පවත්වාගෙන යන. දැන් නිරාමිස පූජා කියන්නේ ප්‍රතිපත්ති පූජා කියන්නේ ආමිසය පැවැත්ම රාගය ද්වේෂය මෝහය අත් අරින්නට කරන පූජාවල් ක්‍රියාකාරකම්. ඒවා පූජා නෙමේ. ඒකට පූජා කියන්න බෑ. ආමිස පූජා අනික ප්‍රතිපත්ති පිරීම. දැන් ප්‍රතිපත්ති පූජා කියන්න බෑ. ප්‍රතිපත්තිය පුරන්න ඕනේ. දැන් අද ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කියලා කියන එක වැරදි. ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවක් නෙමෙයි, පිරීම පූර්ණණය කර ගැනීම.
ගරු ස්වාමීන් වහන්ස, තථාගතයන් වහන්සේ කමඨහන් දීමක් සිදු කරලම නැද්ද? දැන් චූල අහලා තියෙනවා චූල පන්තක හාමුදුරන්ටයි මහා පන්තක
හාමුදුරන්ට කමඨහන් දීලා තියෙනවා. කමඨහන් කියන්නේ මොකෝ? කම්ම උට්ටාන. කම්මය උදුරා දමන්නට උපකාර වනදී කම්මට්ටාන. කමඨහන් කොහොමද චූල පන්තක හාමුදුරන්ට කම්මට්ටානෙ දුන්නේ? මොකද්ද කිව්වේ? රජෝ හරණ. මොකද්ද මේකේ තේරුම? රජස්, රජස් කියන්නේ මොකෝ? රයන්ෙන් එන හයක්. රටි, රංග, රට, රජ, රම, රස. හය තමයි රජස්. රජස් හය උදුරා දැමීම රජ රජෝහරණ. දැන් අර රෙදි කෑල්ල දුන්නේ මේ රජස් නිසා කෙලුටු වෙනවා. මේක පෙන්වන්න. මේක උපමාව. නමුත් රජස් උපදින්නේ කොහෙද? හිතේ. මේක ඊටාම හරිම කෙටි, බොහොම පහසු, ලේසිම කම්ම උට්ටාන මේ රජස් උදුරා දමන ක්‍රමය. ඒකයි කිව්වේ, ඒකයි පෙන්වුවේ. නැතු රෙදි කෑල්ල අත ගගා බලබලා හිටලා හරියන්නේ නැහැ. ඒක උපමාව. ඒක බාහිර උපමාව. නමුත් මේකේ අධ්‍යාත්මය අර රජස් වලින් කිලුටු වෙන හැටි බලලා මේ බාහිර රෙඩිකල් කිලුටු වෙනවා වගේ මේ ඇතුළාන්තයත් අධ්‍යාත්මයත් ඔය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා නිසා ඒ වගේම අර රත්තරන්ම රත්ති රම රජ රට රම රංග රස කියන රයන්ෙන් උපදින හයක් රජස් කිව්වේ. ඒකයි රජස්. දැන් රජුරුවන්ට ඔය හයම රජුරුව කියන්නේ ඇයි? රජ කියන්නේ ඔය හයම උපරිම විදියට පාවිච්චි කරන්න පුළුවන් විදිය පුළුවන් පුද්ගලයා රජ. ඒකයි රජු කියන්නේ.
වාසිර අපිට ඒ වගේ කමටරක් දෙන්න බැරි.
ඈ, ඒක තමයි මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරනකොට ඒක තමයි එකම කමටහන් බුදුහාමුදුරුවෝ දුන්නේ. බුදුහාමුදුරුවෝ දස අනුස්සති තමයි කමටහන. දස අනුස්සතියෙම තියෙන්නේ මොකද්ද? ආන පාන සති. ඒක තමයි කමටහන. ඔව්, මේ ඔක්කොම මේ භාවනා වැඩසටහනේ එකම කමටහනයි දෙන්නේ. හැම වෙලාවෙම වර්තමාන මොහොතට තමන්ගේ හිතට එන අරමුණ අස්ස සති පස්ස සති කරන්න. එච්චරයි.
අවසරයි අරියතුන් වහන්ස, මේ මල් කඩන්ට එපා, මල් කඩන්න දැන් බුදුන්ට මල් පූජා කරන්න දැන් මල් කඩනවනේ ගොඩක්. එතකොට අර සත්තුන්ටත් ඒක අයහපතක නෙහින්දා කොහොමද මල් නොකඩා මේ බුදුන් වඳින්නේ කියලා?
දැන් මේ බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමේ මල් පූජා කිරීම හෝ කැඩීම හෝ. එදා සම්මතයෙන් දේව ආගම්වල මිනිස්සු මල් කැඩුවා, පූජා කළා, මේවා කළා. එතකොට මිනිස්සු පුරුදු වෙලා පුහුණු වෙලා හිටියා මේක. බුදුහාමුදුරුව කළේ මේ මල් පූජා කරන එක අර අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න පුළුවන් ආකාරයට අලුතෙන් අනනුසුතේසු පුබේ අනනුසුතේසු ධම්මේසු කියන ආකාරයට කියා දුන්නා. පුප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තතායාති විනාශ භාව. කායෝ මේක අපි මේ පවත්වගෙන යන මේ ක්‍රියාකාරකම් පවත්වගෙන යන මේ බඹයක් පමණ වූ මේ ක්‍රියාකාරකම් පවත්වන ශරීර කූඩුවත් යථා තත්ත්වය මොකද්ද? අර මල මිලා යටි. පුප්පං පිපුණු ලස්සන සුවඳ මල මරණයට පත් වෙනවා, මිලාන වෙනවා හා සමානව මේ ක්‍රියාකාරකම් කරන මේ ශරීර කූඩුවත් යථා තත්ත්වය මේකටත් අයිති වෙන උරුම ඕන. දෙය අනිච්ච දුක්ඛ අනාත්ම වෙනෙහි කිරීම තමයි. ඒකට එදා තිබුණු සම්මතයෙන් සියලු දේවාගම්වල බැරි වෙලාවත් බුදුහාමුදුරුවෝ ඇහිලා කිව්වා නම් ඔය මල් පූජා කරන්න එපා කියලා. හරියන්නේ නැහනේ. බුදුහාමුදුරුවෝ සම්‍යක් ප්‍රයෝගයක් කළා මේ මල් පූජා කිරීම පාත්වගෙන යන්න. හැබැයි ඔය අද 84,000 මල් පූජා කිරීම නම් මහ ලොකුම විනාශයක්. ඒක නම් කිසිම දෙයක කුසලයක් හෝ පිනක් හෝ නෙමේ. ඒවා විතර විනාශ. ඔය 84,000 පාම් පිංකම් මල් පූජකම් තිර පූජා හඳුන් කූර පූජා ඔවා ඔක්කොම මේ අකුසල් පිරෙන මේ බුද්ධ ශාසනය නිවන වහන මිනිස්සුන්ටත් රටටත් හානිගෙන දෙන බොහොම ලොකු වැරදි දේවල්. දැන් බලන්නකෝ අර බෝධීන් වහන්සේ ගාව ගිහිල්ලා හොඳට දවල් වගේ ලයිට් දාලා පාන් පත්තු කරන 84,000 පාම් පත්තු කරන්න බුදුහාමුදුරුවෝ කිව්වා අඳුර නැති කරන්න. ලයිට් දාලා පාම් පත්තු කරන එකේ හරයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ පාම් පත්තු කළාම මොකද වෙන්නේ? එක පහනක් දැල්වන්න කිව්වේ. දැන් ඔය ඔක්කොම පාම් පත්තු කළාම ඔය තියෙන අර කාබන් ගිහිල්ලා මොකද වෙන්නේ? අර ගස් කොළ වලට වාතයට සියලු දේ අපිරිසිදු වෙනවා. ඒ වගේම තමයි කවුරු හරි එක්කෙනෙක් ඔය 84,000 මල් පූජාව කරලා දවස් 3කට පස්සේ අනුරාධපුරේ රුවන්මැලි මහසෑයේ පිටිපස්සට ගියා නම් පිටිපස්සට තියෙනවා කුණු ලොරි 10කට විතර අර කුණු වෙච්ච මල්. මුළු පරිසරයම අපිරිසිදු කළා. අර මීමැස්සන්ට රොංගන්න, සමනලයන්ට රොංගන්න, නොයෙකුත් සත්තුන්ට ආහාර හැටියට ගන්න තිබිච්ච මල් ඔක්කොම කඩාගෙන ඇහිල්ලා මෙතන කුණු කළා පිච්චි කරනවා. ඕවා මේ කිසිසේත්ම කළ යුතු දේවල් නෙමෙයි.
අරියතුන් නාත මේ බඹයක් පමණ කිව්ව එක පොඩ්ඩක් ඇහැදිලි.
සරි දැන් අඩි 6ක්නේ හැම කෙනෙක්ම උස 18 රියන් කිව්වේ මොකද්ද? ඒ කාලේ රියනක් තිබුණා. මෙන්න මිටි රියන. මෙන්න මෙහෙම අත තිබ්බාම අඟල් 4යි. අඟල් 4 තමයි ඒ කාලේ කිව්ව මිටි රියන. වඩු රියන කිව්වනම් අර මෙතන ඉඳන් මෙතෙන්ට. මිටි රියන කිව්වේ මෙන්න මෙහෙම අත තිබ්බාම අඟල් 4යි. ඒ අඟල් 4 තමයි මිටි රියන. ඒවකේ 18ක් තමයි බුදුහාමුදුරන්ගේ උස. සියලු මිනිසුන් මිනිහෙකුගේ සාමාන්‍ය උස 18 රියනයි කිව්වේ ඒකයි. අද වඩු රියනයි මිටි රියනයි කලවම් කරගෙන පටලවා.
අවසයි ස්වාමීන් වහන්සේ, මේ අත්තනාපාහක් නැත්තම් පරත්තනාපාප කියලා කියන පාප අත්තනාපාන පරත්තනාපාන කියලා
විදිහට එහෙම නෙමේ වචන දෙක හරියට කියන්න බලන්න.
අත්තනාපාප පරත්තන
නෑ 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 අත්ත තාපන පරත්ත
තාපන
අත්ත තාපන කියන්නේ තමන්වම දවා තවා දුකට අසරණ බවට පත් කරන දේ අත්ත තාපන. අනුන්ව දුකට තවා දවා දුකට අසරණ බවට අතරමං කරන දේ පරත්ත තාපන. එකෙන් එකෙන් ඔය දෙකම වෙනවා. දැන් අපි හිතමුකෝ බැරදි භාවනාවක් කියා දුන්නා කියලා කෙනෙකුට හුස්ම ඇදීම පිට කිරීම එක බඩ පිම්බීම හැකිලීම මේක නිසා අර මිනිහා අසඤ්ඤ තලයකට ගියොත් පරත්ත තාපන ඒ පුද්ගලයාට වැරදි පාර පෙන්නුව නිසා කර්මස්ථාන දුන්න මිනිහට අත්ත තාපන දෙකම. ඒ වගේම දැන් යම් කිසි වචනයක් බුද්ධ භාෂිතය ලපිතය අලපිතය අභාෂිතය කළොත් ධර්මය අධර්මය කළොත් ඒ කියන කියා දෙන ලියන ලියලා ලෝකයට පෙන්නන මිනිහා ඒ පුද්ගලයාට අත්ත තාපන ඒක අනුගමනය කරලා අර වලේ වැටෙන මිනිහට පරත්ත තාපන එකම දෙකින් තමයි දෙකම උරුම වෙන්නේ දෙපැත්තකට.
ගෞරවනීය ස්වාමීන් වහන්ස එතන තේර තේරි ගාතවල තියෙන මම මෙච්චර මල් පූජා කරපු නිසා මේ වගේ
ඒවා ඉතින් බුදුහාමුදුරන්ගේ බණ නෙමෙයි. ඒවා පස්සේ කාලෙක එක එක අය ලියපු දේවල් දැන් ඒ කියපු දේවලුත් නෙමෙයි අද තියෙන්නේ ඔය. අද තියෙන්නේ මොනවද? අද තියෙන්නේ මේ සාහිත්‍ය. අද ඒවා පරිවර්තනය කරලා එහාට මෙහාට දාලා ඒවා අර්ථේ ඔක්කොම ආගමට ගැලපෙන විදිහට හදාගත්ත දේවල් අද තියෙන්නේ.
අවසර ගෞරවනීය රහතුන් වහන්ස අපි දැන් මරණීය මොහොතක සිටින කෙනෙකුට ස්වාමින් වහන්සලා වඩම්මලා අපි පිරිත් කියනවා. ඒක අර අන්තිම චුතිසිතට පිහිටක් මිසක් වෙන යමක් තියෙනවද?
දැන් මෙහෙමයි ඒක ඒ වගේ එකක් කිරීම හොඳයි. හැබැයි ඒ පුද්ගලයාගේ මනස හොඳ ප්‍රකෘතිමත් නම් දැන් මනස අන්තිම දුර්වල නම් දැන් මුළු ජීවිත කාලයම පවුකම් අවඩා සාධාරණ කරපු මිනිහට මිනිහෙකුට අවසාන මොහොතේ ගරුක කර්මයක් හැටියට එන්නේ ඔය හාමුදුරු නමක් ගෙන්නලා හරි රේඩියෝ එකක් දාලා හරි පිටිතක් කියපු එක නෙමෙයි. එන්නේ මොකද්ද? අර ගරුක කර්මය. අනන්තරික පාප කර්මයක් කළා නම් ඒක මිසක් වෙන මොකක්වත් එන්න බෑ. මොන ආකාරයේ දෙයක් කළත් එන්නේ නැහැ. අජාසත් රජුරන්ට මෙහෙම අනන්තරික පාප කර්මයක් කළා. හැබැයි ඊට පස්සේ බොහෝ පිංකම් කළා. නමුත් අවසාන මොහොතේ අර අනන්තරික පාප කර්මයයි ඇහිල්ලා අපායට ගියේ. ඉතින් ඒක නිසා දැන් අපි කළ යුත්තේ කියාදිය යුත්තේ මේ ජීවත් වෙලා ඉන්න කාලේ මැරෙන මොහොත වෙනකම් මොකට බලා ඉන්නවද? මේ සියලු දෙනාමත් මේ සියලු දෙනාගේ ඥාතීන්ටත් තමන් දන්න හැම කෙනෙකුටම කිය යුත්තේ මේ අන්තිම මොහොත වෙනකම් එහෙම ඉන්න එපා. මනස දුර්වල වෙනක අපි මෙනෙහි කරන්න පුළුවන් මනස මේ පිරිසිදු කරගන්න පුළුවන් වෙලාවේ අපි කල්පනා කරලා මේ අනුස්සති තේරුම් අරගෙන අද කළ යුතු දේ අද කරන්න හෙටට කල් දාන්න එපා. හෙට මැරෙයි කියලා කාටවත් මේ සාතිකයක් හෙට නොමැරෙයි කියලා දෙන්න බෑ. ඉතින් ඒක නිසා අපි මැරෙනකම් බලාගෙන ඉන්න එපා. අනිපාර මැරුණට පස්සේ අනුන් දෙන පින ගන්න බලාගෙන ඉන්නත් එපා. ඒකෙනුත් වැඩක් නැහැ. අපිට ඒ අනුන්ගේ පිනෙන්නත් වැඩක් නැහැ. අපි මේ කුණු කිලුටු කෙලෙස් ගති අපේ හිතෙන් අයින් කරන එක තමයි කුසලස්ස උපසම්පදා. ඉතින් ඒක නිසා අපි කාගවත් අනුන්ගෙන් දෙන පින හෝ අර අවසාන මොහොතේ අපේ ඥාති මිත්‍රාදී මේ හාමුදුරු නමක් ගෙනල්ලා රේඩියෝ එකක් දාලා අපිට සිහිපත් කරයි. එහෙම බලාපොරොත්තු ඉන්නත් එපා. අපේ හිතේ හොඳට හිත හදාගන්න ඕන, පදම් කරගන්න ඕන මේ ආනපාන සති සමාධිය පිහිටා. ඒ අනුව තමන්ට අවසාන මරණ මොහොතේ මේ ආනපාන සති සමාධියම නම් හිතේ පදම් වුණේ, ඒ ආනපාන සති සමාධියේ බුද්ධ ශක්තිය තියෙනවා. ඒ අනුව තමන්ට අවසාන මොහොතේව මගඵල ලැබලා මේ ප්‍රයත්නෙන් අවසන් වෙන්න පුළුවන්කම තියෙනවා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, යම් පුද්ගලයෙක් මිය ගියාට පස්සේ ඒ පුද්ගලයාට හත් දවසේ දානයක් දෙනවනි, තුන් මාසෙට දානයක් දෙනවනි. ඒ අවස්ථාවේදී හේවිසි පාවිච්චි කරනවනි, ඒක පූජා පද ගහන එක, ඒක හොඳ ක්‍රියාවක්.
මොකද්ද මොකද්ද
පූජා පද ගහනවා කියලා කරන්නේ? ඒක හොඳ
පූජා පද ගහන
හේවිසි
ඒවා මේ පස්සේ කාලෙක හදාගත්ත මහායානික සංකල්පවලට අදාළ දේව පූජා පද. තේරුණාද? අරිය තුන්හි භාවය නැහැට. ඒවනිකම් මේ මිනිස්සු හදාගත්ත සම්මතයෙන් සම්ප්‍රදායෙන් අර නොයෙක් අය කැඳවන්න. ඔය ශබ්ද පූජා පාත්තන්නේ මොකටද? අර භූතය පෙරේතය දෙවි දේවතාව කැඳවන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ.
එතකොට ස්වාමීන්
වහන්සේ මියගිය පුද්ගලයාට ඒකෙන් මේ මොකක්වත් සහනයක් ලැබෙන්නේ නැහැ. මියගිය පුද්ගලයාට ඉතින් වරදක් වෙන්නේ නැහැ. නමුත් ඒවා සම්මත සම්ප්‍රදාය. නමුත් මේ ඔය පද ගහලා දෙමන පදද ගහලා පින් නොදී වැඩක් තියෙනවද? පින් කමෙනුත් වැඩක් නැහැ. පින් හරියට දුන්නේ නැන්න, පින් අනුමෝදන් කළේ නැන්න, පින් පැවරුවේ නැන්න, ඔය මොන පද ගැහුවත් වියදම් කළා වැඩක් නැහැ. ඕවා මේ සම්මත, ඕවා මේ සමාජ සම්මතයෙන් සංස්කෘතික දේවල් අංග.
අවසරයි අරහතුන් වහන්සේ, ඔය වගේ ශබ්ද පූජා කිරීම, ඊළඟ සතිඥාපත්තු කරන වගේ ආලෝකේ කිරීමෙන් ඔය විශ්වයේ ඉන්න සියුම් ශරීරවල හානියක්
වෙන්නේ නැද්ද? බොහෝ අයට හානියක් වෙනවා.
ඒකෙන් අපේ ඒ කරන කටට පාපයක් සිද්ධ
වෙනවා. සතිඥාපත්තු කිරීම පාපයක්ුත් සිද්ධ වෙනවා. දැන් අපිට නොතේරුණාට විශේෂයෙන්ම ඔය පන්සල්වල පින්කම් කරන තැන්වල, පින් දෙන තැන්වල, පින් පවරන තැන්වල මේ රතිඤ්ඤා පත්තු කළා වීසිකරන එක හරිම හානිදායක. දැන් අපි පින්කමක් කරනවා කිව්වහම බොහෝ පරදත් උපජීවීන්, භූත ප්‍රේත වගේ සියුම් ශරීර තියෙන අය එනවා පින් ගන්න. ඇහිලා රස කකා පොඩි කකා ඉන්නවා. මේ වගේ තැනක අපි රතිඤ්ඤාක් පත්තු කළා දැම්මහම මේක මේ මං සත්‍ය වශයෙන්ම දැකපු දෙයක්. මේ මෙහෙම රතිඤ්ඤාවක් පත්තු කළ දැම්මහම අර භූතයෝ පෙරේතයෝ අර සියුම් ශරීර කුඩු කුඩු කෑලි කෑලි විසිරලා යනවා. හැබැයි තව විනාඩි දෙකකින් ආයිසරයක් ඒ සියුම් ශරීරය එක්ක අහු කළා, ආයි භූතය ආයි උපදිනවා. ඒ නිසා ඔය භූතයෝ කෝටි බාරයක් උපදිනවා, මැරෙනවා. ඔය සියුම් ශරීර තියෙන අය ඉපදෙනවා, මැරෙනවා. ජාති ලක්ෂයයි එක බවයි. භූත බව තියෙනවා, හැබැයි ලක්ෂ වාරයක් මැරෙනවා උපදිනවා. දැන් ඔය වාහනේ යනකොට ඔයගේ නොයෙකුත් රතිඤ්ඤ ගන්නකොට, ඔය බෝම්බ දානකොට, ඔයගේ දේවල් ඔය තව නොයෙකුත් දේවල් වලින් ඔය භූතයන්ගේ පිටේට අර සියුම් ශරීර කුඩු කුඩු යනවා. හැබැයි ආයිසරයක් තව විනාඩියකින් දෙකකින් ආයි අර සියුම් ශරීර හැදිලා සකස් කරගෙන එකතු කරගෙන අර ආපෝතිජ වායුවට සියුම් ගති ආයිසරයක් අර භූතය ජීවත් වෙනවා.
අවසරයි අරතුන් වහන්ස, දැන් අඩි 10යි 10යි දැන් කෑල්ලක අපි මේ පළතුරු හදනවා. එතකොට තව මොනාරි ගහක් හිටෙව්වොත් මේකේ රසායනික ද්‍රව්‍ය වෙනස් වෙනවා. එතකොට ඒ වෙනස් වීම කොහොමද ඇති වෙන්නේ?
ඒක ඉතින් ආපෝ තේජෝ වායෝ පටවි අපිට ඕන විදිහට ගිහියන්ට ඒක හදාගෙන පරිවෝජනයට කරගන්න අයිතියක් තියෙනවා. ඒක අයිතියක් තියෙනවා. හැබැයි අර මේ පොළව විනාශ කරන කෘෂි රසායන රසායනික පෝර දැමීම නිසා මේකේ පොළවට නෙමෙයි හානිය වෙන්නේ, ඒ පොළව ආශ්‍රය කරගෙන ඉන්න ජීවත් වෙන තව බොහෝ සත්ව කොට්ටාස ජීවීන් ඉන්නවා. එයාට හානියක් වුණොත් ණය ගෙවන්න වෙනවා.
ඒ රසායනික ද්‍රව්‍ය හැදෙන්නේ කොහොමද අපි හඳුන්නේ? දැන් ගහකට
ඒ රසායනික ද්‍රව්‍ය ඉතින් ඒත් හදලා තියෙනවා. ඒවත් හදනවා. ඒවත් විද්‍යාවෙන් හදලා තියෙනවා.
දැන් ඔය නෙල්ලි ගෙඩියක් ගත්තොත් නෙල්ලි ගෙඩිය රස, අඹගෙඩි රස, ඒ වගේ රසගතියක්
ඇති. ඒවා ඉතින් ඒවා ධර්මතාවයක්, ඒවා නියාම ධර්මයක් තියෙනවා. නියාම ධර්මය කියලා එකක් ලෝකෙ තියෙනවා. දැන් අපි මිනිස් කලලයක්, ඒ මිනිස් රූපේ හරකෙක් එන්නේ
නැහැනේ.
දැන් ඕක අර මේ අද නවීන විද්‍යාවට අනුව විපරිණාමය කියලා එකක් තියෙනවනේ. ඒක වැරදි. ඒ කවදක්වත් වඳුරෙක් මිනිහෙක් වෙන්න බෑ. එහෙම වෙලා නම් අපි අහන්න එපාය. කවද හරි අපිට අපේ ජීවිත කාලේ හරි, දැන් මේ ඉතිහාසය අපි දන්න කාලේ හරි, කොහෙදී හරි වඳුරෙක් මිනිහෙක් වෙලා හිටියද? මිනිහෙක් වුණා නම් මිනිහා ඊට වැඩිය ඉහළ තැනකට යන්නත් එපාය. මිනිහා ඊට වඩා එහෙනම් අපි තේරෙන ඕනේ මිනිහ දෙවියෙක් හරි මොකක් හරි ඊට වඩා ඉහළ අපිට පේන සත්වෙක් බවට පත් වුණා. එහෙම වෙන්නේ නැහනේ. ඒක නිසා මේවා මේ විපරිණාම ධර්මයේ කියන එක ඔය අර කවුද චාල්ස් ඩාවින් නේද? ඒවා නිකම් මේ ලෞකික භෞතික දේවල් මත සම්මත පරිණාමවාදී, විපරිණාමයේ පරිණාමවාදී.
එතන අපි හඳුන්නේ ඉරේ තදි රස්මයක් ඇති වෙන්නත් හඳේ සිසිලක් දැනෙන්නේ නැත් කොහොමද?
මොකද්ද?
සූර්යයා ඉරේ තදි රස්ම ගතියක් ඇති වෙන්නත් මේ සඳේ සිසිල ගතියක් ඇති වෙන්නත් ඒකේ විද්‍යාත්මක බලයක් තියෙනවද?
ඉරේ සඳේ දෙක දැන් හඳ තේජෝ ශක්තියක් නැහැ. හඳ යැපෙන්නේ ඉරේ තේජෝ ශක්තිය. හරියට වීදුරුවක් කණ්ණඩියක් වගේ. මේ සියුම් පටලයක් තියෙන. අර ඉරේ ශක්තිය තමයි හඳේ එළියට හේතුව. ඉර තමයි මේ තේජෝ ශක්තිය නිපදවන්නේ, නිකුත්
කරන්නේ. ආශ්‍රයජ අමනාංශ මට දැනගන්න ඕනේ මේ බුද්ධ ශක්තිය අනුගත වෙච්ච ස්ථාන වලට ගිහිල්ලා අපි කරන්න ඕනේ වත් පිළිවෙත් මොකක් තියෙනවද කියලා දැනගන්න.
වත් පිළිවෙත් පිළිවෙත් තියෙනවා, වත් නම් නැහැ එච්චර. දැන් බුදුහාමුදුරුව ඔය බෝධීන් වහන්සේ ගාවට ඇවිල්ලා කරගත්ත දේ සිහිපත් කරගන්න ඕනේ. මොකද්ද? බුදුහාමුදුරුව ඔය බෝධීන් වහන්සේ ගාවට ඇවිල්ලා තමන්ගේ හිතේ තිබුණු රාගය, ద్వේෂය, මෝහය මුලින් උදුරා දමා නික්ලේශී තත්වයට පත් වුණා. තමන්ටත් විනාඩි 5කට දිගටම බැරි වුණාට ඔය බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා මලක් පාන පූජා කළාට කමක් නැහැ, වැන්දට කමක් නැහැ. තමන්ගේ හිතේ මේ පවතින රාගය, ద్వේෂය, මෝහය සහ මුලින්ම විනාඩි 2කට අයින් කරන්න ඕනේ. අයින් කළාට පස්සේ පිරිසිදු සිතක්, නිකලස් සිතක් විනාඩි 5කට පාත් ගන්න පුළුවන්. ඒ නිකලස් සිතෙන් තමන් ඒ බුද්ධ ශක්තියට අනුගත වෙලා ඒ සත්‍යක්‍රියාවක් විශ්වයට පැතිරුවාම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා තමන් බුද්ධ ශක්තියට අනුගත වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. අර සත්තුන්ගේ පරිණාමයක් ගැන සඳහන් වෙච්ච නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට ලෝකයේ ආරම්භයත් එක්කම මිනිස්සු සත්වයක් මිසත්.
ඔව්, අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන්නේ කොහොමද? කවුද ආවේ කියන්නේ? ආභස්වර තලයෙන් මේ ආභස්වර බ්‍රහ්මයෝ පෘථුවියට බැස්සා. එයා තුල රාගය, ද්වේෂය තිබුණ නැහැ, මෝහය විතරයි තිබුණේ. එයා ක්‍රමානුකූලව මේකේ අර අග්ගඤ්ඤ සූත්‍රයේ දිගටම තියෙනවා. ඒ අය අර ඒ අයිට ඉබේම සංජාතහල් බදාලතා අර රස ඕජා ලැබුණා. ඒ අය මේවා මේ පරිහරණය කරමින් කකා ඉන්නකොට ඒ අයගේ හිටේ යම් යම් මේ ආභස්වර බ්‍රහ්මය සත් කොටසක්. ඒ අයගේ හිතේ ඇති වුණා මන් දවස ගානේ මේ යන්නේ මොකටද හිටටත් එක අද ගේනවා කියලා. අන්න ලෝභයක් රාගයක් මෝහයක් ඇති වුණා. ඒ අනුව වෙන් කරගන්න පටන් ගත්තා. මේ මගේ කොටස කියලා වෙන් කරගත්තා. ඒ අනුව ඒ අය අර ක්‍රමානුකූලව එයාගේ හිතේ රාගය ද්වේෂය මෝහය තුනම වඩා වර්ධනය වීම නිසා මේ වගේ තණ්හාව මේ දේ ඇති වුණා. මේක තමයි අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන පරිණාමය.
අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට අනිකුත් සත්තු
එයා ගතිය නිසා ඊට පස්සේ ඒ ඒ ආභස්සර බ්‍රහ්මතන තලෙන් ආපු ඇත් මැරෙනවනේ. මැරුණාම එයා ගතියක් හදාගත්තනේ. ගතියට අදාළව ඒ අයට ගති පටිසන්ධියක් ගතිරුවක් ගති ගුණක් ගති බල ගති සියලු දේ ලැබුණා.
අවසරයි ස්වාමීන් වහන්ස. යම් පුද්ගලයෙක් ආනන්තාරිය පාප කර්මයක් යම් කල්පයක් තුල සිදු කළ විට ඒ කල්පය තුලදීම ඔහුට මේ ආනපාන භාවනාව සිදු කර මේ නිවන් අවබෝධය නිර්වාණය ලබා ගත හැකිද?
කල්පය කිව්වේ මොකද්ද?
ඒ ආනන්තාරිය පාප කර්මය කරපුම කල්පය තුල.
බෑ. ආනන්තාරිය පාප කර්මයක් කළාම මැරෙන මොහොතේ ඒ පුද්ගලයා ඒ ආනන්තාරිය පාප කර්මය තමයි චුත්තිචිත්ත හැටියට මතු වෙන්නේ. ඒ නිසා හතර අපායටම යන්නේ. වෙන කොහාටවත් යන්න බෑ. ඒක පල දීලා ඉවර වුණාම තව කල්ප ගානක් යනවා. කොය කවදා හරි වැය කළා ගෙවලා ඉවර වුණ ගමන් අර කරපු පිනක් තියෙනවා නම් කරපු පිනක් නැත්නම් හරියන්නේ නැහැ. කරොබ්බිනක් තියෙනවා නම් ඒක ඊගාට මතු වෙනවා.
ඔහුට මිය යන්න කලින් ආනපාන සිදු කර හැකි නේද?
සිදු කරන්න පුළුවන් නමුත් අරකින් බේරෙන්න බෑ. ඒක අන් අන්තරික පාප කර්මයක්. අන් අන්තරික කියන්නේ මොකෝ? ඒක අතරක් නැතුවම ඵල විපාක දෙනවා. ආනන්තරික පාප කර්මයක් කර පුද්ගලයෙකුට ඔය කියන ආනපාන සති සමාධියේ පිටන්නත් බෑ. අර කරපු පාප කර්මෙමයි එන්නේ. කරපු පාප කර්මෙමයි 100ට මතක් වෙන්නේ. ඒකින්ද ඒකෙන් තොර වෙන්න බෑ. ආනන්තරිය පාප කර්මයක් නොකර ඉඳීමයි තියෙන්නේ කරන්නේ මේ යුතුකම.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ගෞතම බුදුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ මේ ශාසනය තුළම මාර්ගඵල ලබා ගන්නනේ. ඒ නමුත් මේ අනාගත වංශ දේශනාව කියලා එකක් කරා දෙයකට හේතුව
අනාගත වංශ දේශනාව බුදුහාමුදුරුව කරපු එකක් නෙමෙයි, පොළොන්නර යුගයේදී ලංකාවේදී ලියපු පොතක්. ලංකාවේ පොළොන්නර යුගයේ අනුරාධපුර යුගයේත් නෙමෙයි, අනාගත වංශ දේශනාව ලියලා තියෙන්නේ පොළොන්නර යුගයේදී ලංකාවේදී. ඒ කියන දේවල් ඉතින් යම් යම් ඒ කාලේ දීපු පුද්ගලයෝ හිටපු දේවල් මේ අදහස් කරපු දේවල් ඒකට ඇතුළත් කළා තියෙනවා. නමුත් මේ අනාගත වංශ දේශනාවේ තියෙන්නේ බොහෝ දුරටම මේ මහායානික සංකල්ප වලට ගැළපෙන දේවල් ඇතුළු කළා. ඒ අනාගත වංශ දේශනාවේ තමා තියෙන්නේ ඔය අතීත බුදුවරු තව නොයෙකුත් අතීත අනාගත වංශේ අරිය වංශේ පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. ඒ අනාගත වංශ දේශනාවේ තමා තියෙන්නේ අර මේ බුද්ධ ශාසනයේ අවසානයේදී සියලු ගෞතම බුදුහාමුදුරන්ගේ සියලු සර්වඥාතුන් වහන්සේලා අර එක් තැනකට එකතු වෙලා මේ හෙළබිමේ එක තැනකට එකතු වෙලා බුදුරුවක් නිර්මාණය වෙලා බණ කියලා අන්තර්ධාන වෙනවා කියන එකක් තියෙන්නේ අනාගත වංශ දේශනාවේ මිසක් බුදුබණේ ත්‍රිපිටකේ නෙමෙයි.
පින්නස්සනාංශ ගිරිමානන්ද සූත්‍රයේ අපි දස සංඥාවක් අහනවා. නම සංඥා වශයෙන් තියෙන්නේ 9යි. ඊළඟට තියෙන්නේ ආනාපාන සති.
ඔව් ඒක ඒක හැම එකටම පොදු ආනාපාන සති සංඥාව. ඒක තමයි ඒක ඒ නමයටම නමේම ආනාපාන තමයි බලන්න ඕන. ඒකයි ආනාපාන සති සංඥාව. ඒකයි දස සංඥාව උනේ.
අවසරයි ස්වාමීන් වහන්සේ. අපි පින් දෙනකොට ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාගා මෛද්දිකා කියන එකත් එත්තවතා චම්මේ ඒ කාතාව කියලා ඉවල දෙවෙනි ඒ කාතාව කීම සුදුසුද නුසුසුද?
පින් දෙනවනම් එත්තවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බේ දේවා සබ්බේ බුතා සබ්බ සම්පත්ති මේ සම් තුනක් තියෙනවනම් හරි. නමුත් ආකාශට ජීව මට්ටයි කිය ඔය මොනක්වත් නැහැ.
ශක්තියට අනුගත වෙලා ඉතින් බුදුරජාණන් වහන්සේ රාගදේශ මොහ දුරු කරાય කියලා අපි ඒක මිනිහි හිතලා
අනුසති
කරලා මම මේ ආකාරයෙන්ම රාගදේශ මොහ දුරු කරගන්න කියලා ශක්තියක් අරගෙන ඒ ශක්තියේ බලයෙන් අපි දැන් ගෙදරක් මහත්යෙම ටිකක් මේ පැත්තට එච්චර නැඹුරු කරගන්න ටිකක් අමාරුයි. ඉතින් ඒගොල්ලොන්ගේ දහම් මැස විවෘත වෙන්න කියලා මොනවද හිතන්න පුළුවන්?
ඔව් එහෙමත් සත්‍යක්‍රියාවක් ඔන්නම් කරන්න පුළුවන්.
ඒකේ ප්‍රතිඵලයක් තියෙයිද?
ඒක බලන්න ඕන. හැබැයි එයාගේ කම්මාවරණේ ඉවත් කරන්න ඒක ප්‍රමාණවත් වෙයිද නැද්ද කියන එක අපිට කියන්න බෑ.
සයින්වාස අවසරයි. දැන් ඔය සත්‍ය ක්‍රියාවේදී ඔබ වහන්සේ දේශනා කළා රාග දේශ මොහ වලින් තොරවයි මේ සත්‍ය ක්‍රියාව කරන්න ඕන කියලා. ඒතොර අපි කවුරු හරි දරුවෙකුට හරි කාට හරි අපි ඒ සත්‍ය ක්‍රියාව කියන්නේ කෙනාගේ කෙරෙහි යම් කිසි රාගයක් යම් කිසි ඇලීමක් තියෙනව නේද?
තියෙනව නම් ඒක සත්‍ය ක්‍රියාවක් වෙන්නේ නැහැ. එතනම් එහෙමනම් තියෙන්නේ ඒක මෝහයක් සහ රාගයක්. ඒක යාඥාවක් හෝ ප්‍රාර්ථනාවක් වෙනවා මිසක් ඒක සත්‍ය ක්‍රියාවක් වෙන්නේ නැහැ. ඒතේන සත්‍ය වජ්ජේන සුගති හෝති වෙන්නේ නැහැ. ඒක නිසා අපි මුළු විශ්වයටම මුළු සත්ව සංහතියටම මේ රාගයෙන්තරව ද්වේෂයෙන්තරව මෝහයෙන්තරව යහපතක් වේවා සතුටක් වේවා ශාන්තියක් වේවා සහනයක් වේවා කියන සත්‍ය ක්‍රියා බලය මුළු සත්ව සංහතිය සබ්බපාන භූත හිතාය අනුකම්පා කියන තත්වයෙන් සත්‍යක්‍රියාව කරලා ඒ සත්‍යක්‍රියා බලයෙන් තමන්ගේ කෙනෙකුට හෝ දරුවෙකුට හෝ රෝගියෙකුට හෝ යහපතක් වේවා සතුටක් වේවා ශාන්තියක් වේවා කියන එක සත්‍යක්‍රියාව. හැබැයි අර ඒ සත්‍යක්‍රියා බලයෙන් කාට හරි නරකක් වෙන්න කියන්න බෑ. කාට හරි අයහපතක් නරකක් වෙන්න කියන්න බෑ. ඒක එහෙමනම් සත්‍යක්‍රියාවක් වෙන්නේ.
රහතුන් වහන්සේ දැන් මේ අපේ ගුරුවරු බොහොම එකට ලොකු ප්‍රශ්නයක් කළා මේ ආගම සම්බන්ධව ළමයින්ට කියන්නේ මේ දහම් පාසල් ගුරුවරට. ඉතින් මේක සම්මතයක් ඇති කරගන්න මොකක් හරි වැඩපිළිවෙලක් කරන්න
ඔව් කරන්න ඕන විෂය නිර්දේශය වෙනස් කරන්න ඕන. මොකද්ද දැන් විෂය නිර්දේශය නැතුව ළමයින්ට විභාගේ පාස් කරන්න බෑනේ. මේකේ තියෙන්නේ මේ විෂය නිර්දේශයක් දාලා විෂය නිර්දේශය උගන්නලා විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්නේ නම් විෂය නිර්දේශය කියලා තියෙන දේ කිව්වොත් හරි ඇත්ත පරම සත්‍ය කිව්වොත් වැරදි. ඉතින් ඒක නිසා කරන්න ඕනේ මොකද්ද? විෂය නිර්දේශය නිවැරදි කර ගැනීම. ඔය විෂය නිර්දේශය කරලා තියෙන්නේ කොයි කාලේද? 1930 ගණන් වල 40 ගණන් වල නොදන්නා කාලේ. ඒක දැන් වෙනස් කරන්න ඇවිල්ලා කාලේ. ඒක කරන්න ඕනත් ඔය අධ්‍යාපනඥයෝ ගුරුවරු එකතු වෙලා දැන් ගුරුවරු දැනුවත් වුණාම දැන් මේකේ බොරුව නිවැරදි කරන්න පුළුවන්.
හරි ස්වාමින්වහන්ස මේ ආර්ය මෛත්‍රී භාවනාව පතුරවන විට සද්දනග පතුරවනවද නැත්නම් තමන් හිමින් සැරේ
ශබ්ද නග පතුරවන්න අවශ්‍ය නැහැ. ආර්ය තුන්හී භාවයෙන්ම ආර්ය භාවනාවක් කරන්න පුළුවන්. හැබැයි අර ඔය පරදත්තූපදී වින්ට භූතයන්ට පෙරේතයන්ට දෙවිදේවතාවුන්ට වගේ අයට පින්දෙනකොට විතරක් යම් එතර ලොකු බෙරිහන් දෙන්න ඕන යම් ශබ්දයකින් පින්දෙන්න අවශ්‍යයි.
ස්වාමීන් වහන්ස විරාග සංඥා පැහැදිලි කරනකොට තියෙනවා තණ්හක්කයෝ කියලා. එතකොට මේ තණ්හාව කියන එක ඇතුලේ රාග ද්වේෂ මෝහ තුනම තියෙනවා නේද? එතකොට විරාග කියන එක
තණ්හක්කයෝ ගලොත් මේක තුනම ඉවරයි. තුනම එකටම කැපිලා යනවා. ඒකනේ කියන්නේ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා. තණ්හක්කය ගලොත් අයි ඊට පස්සේ රාගයක් මෝහයක් ද්වේෂයක් එන්න බෑ. කපා දෙන්නමනේ. දැන් අර අනේක ජාති සංසාරෙන් ගාතාවේ තියෙන්නේ විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජ ගාති. කය. කය කියන්නේ නැවත නූපදින ලෙස කපා සිඳ විඝාත පරිලා ඝාතනය කරලා මරලා දැම්.
අවසරයි ස්වාමීන් වහන්ස. විසුද්ධි මාර්ගය ගුරුකොට කියන එකේ තේරුම කොහොමද ගන්නෙ? විසුද්ධි මාර්ගය ගුරුකොට ගැනීම
කියනවා. ඔව් දැන් විසුද්ධි මාර්ගයේ තියෙන දේ බලාගෙන ඒ කියපු කියන දේ අර්ථය තේරුම් අරගෙන ඒ අර්ථය විතරක් තේරුම් අරගෙන යමෙක් පොතක් ලියනවා නම් දේශනාවක් කරනවා නම් යමක් කියා දෙනවා නම් ඒ පුද්ගලයා මේ ත්‍රිපිටකය බුද්ධ දේශනාව බුද්ධ වාසිතේ ගුරු කොට ගරු කොට නෙමේ විසුද්ධි මාර්ගය බුද්ධ ගෝසාමුදුරුව ලියපු වැරදි පොත ගුරු කොට ගරු කොට යමක් කියනවා. ඒක බුද්ධ දේශනාව නෙමේ, ඒවා බුද්ධ ගෝස දේශනාව. එක ගෝසාවක් පමණයි. එක බුද්ධ නෑ. බව උදුරා දමන්නට උපකාරයක් වෙන එකක් නෙමේ.
ගෞරවනීය අරියතුන් වහන්ස, පිරිත් පින්කමක් අවසානයේදී පිරිත් පැන් බොන්න දෙනවා, පිරිත් නූල් බඳිනවා. මෙහි යම් කිසියම් වූ යහපතක් තියෙනවද කියන එක දැනගන්න අවශ්‍යයි.
ඔය තමන්ගේ හිතට ඒක తాවකාලිකව හරි සාහනයක් නම් යහපතක් වෙනවා. දැන් තමන්ගේ හිතේ මේ තියෙන්නේ. තමන්ගේ හිත යම් ආකාරයකට తాවකාලිකව සාහනයට නිවීමටපත් වෙනවා නම් අර ප්‍රීත් පැන් ටිකක් බිව්ව ගමන්ම ආත්ම ශක්තියක් తాවකාලිකව ලැබෙනවා. හැබැයි පැලැස්තර පිළියමක්, තුවාලෙට පැලැස්තරයක් ගැහුවා වගේ වැඩ. ඊට වඩා එහා ගියේ නැහැ. මුල තියෙනවා තාම. කෙලෙස් මුල් උදුරා දැමෙන්නේ නැහැ. නමුත් తాවකාලිකව බැලස්තර පිළියමක් තියෙනවා. ඒවත් වැදගත්න මිනිස්සුන්ට. අර දුක් විඳින මිනිස්සු, අසරණ මිනිස්සු පිදුරු ගහේ හරි එල්ලෙන්නයි බලන්නේ. ඉතින් ඒක නිසා ඒ පිරිත් පැන් ටිකක් බීලා පිරිත් නූලක් බැඳලා විශේෂයෙන් දේශපාලකයෝ නම් පිරිත් නූල් බඳිනවාමයි. බලන්නකෝ ඔය ඡන්ද කාලේට දේශපාලකයෝ ගිය ගිය පන්සලේ පිරිත් නූලක් බැඳ ගන්නවා. හැබැයි අපි නම් මෙහෙ පිරිත් නූලුත් නෑ, බඳින්නෙත් නෑ, පිරිත් පැන් දෙන්නෙත් නෑ. తాවකාලික පැලැස්තර පිළියම් අපිට වැඩක් නෑ.
ඉන්දස් ස්වාමීන් වහන්ස, මම ඇත්තටම මේ ගොඩාක් සෙව්වා මේ ඉන්ටර්නෙට් එක හරහා මේ පිරිසිදු ත්‍රිපිටක ධර්ම දේශනා මේ භාගත කරගන්න. ඒ කියන්නේ මට සයාගන්න බැරුණා ස්වාමීන් වහන්ස. හෝඩුවාවක්
මොකද්ද?
ලන්ඩන් කෞතුකාගාරයේ තියෙන ත්‍රිපිටක පොත් වහන්සේලා භාගත කරගන්න.
අපි දෙන්නම් මේ ඉන්ටර්නෙට් එකේ
වෙබ්සයිට් එක,
වෙබ්සයිට් නම්බර් එක අපිට දෙන්න පුළුවන්. අපි ගාව තියෙනවා. අර පහල නෝටිස් බෝඩ් එකේ දාලා ඇති මං හිතන්නේ අපි ගාව තියෙනවා ඕන කෙනෙකුට දැන් විනාඩියෙන් උනත් දැන් ඔය ලැප් එකට නෙමෙයි මේ අපේ ඔය පොඩි මේ පොඩි මේ කම්පියුටර් එක මේ ටෙලිෆෝන් එකටත් ගන්න පුළුවන්
යරහතුන් වහන්සේ අපි දැන් මල් පූජාවක් හරි බුදු පූජාවක් කරද්දී අපි හිතන එකට අත ගසන්න ඕනේ කියලා ඒ අත
නොගසන සහභාගී වීම.
ඒ අත නොගසුවයි කියලා අපිට පැත්තකින්
ඉඳලා ඒක නෑ හිත හිත ගැහුවා නම් අත ගන්න ඕන. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. හොඳයි එහෙනම් පින් අනුමෝදන් කරන්නට තුන් සිත පහදාගෙන මේ ගාථාවන් කියලා පින් දෙන්න පින් පවරන්න. එනම් කවුරුත් ගාථාවන් කියන්න. එත්තා වතාචම් හි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තා වතාචම් හි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං භෝ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතේ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබාන පත්තිය. හොඳයි එහෙනම් අද දවල් එකට අර වෙනදට අපි සීඩී තැටියක් දාලා ධර්ම දේශනාවක් කරනවා වෙනුවට අපේ බලංගොඩ ස්වාමීන් වහන්සේ කැමැත්තෙන්ම බාර අරගෙන තියෙනවා එළියමක් කරලා තියෙනවා. උන්වහන්සේ දැන් මේ භාවනා වැඩසටහන ගණනාවකටම සහභාගී වුණා. ඒ නිසා උන්වහන්සේ පැයක් පමණ ධර්ම දේශනාවක් කරනවා ඇති දවල් එකට. ඒ වගේම හවස 7ට අපේ මේ පොත්පිටිය ස්වාමීන් වහන්සේ එමනම් කොහෙද මේ කොයිද කොත්මලේ ස්වාමීන් වහන්සේ 7ට ධර්ම දේශනාවක් කරනවා ඇති. ඒක නිසා අපි ඒ ස්වාමීන් වහන්සේලාටත් අවස්ථාවක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්වතුන්ට යමක් ප්‍රකාශ කරන්න යමක් දේශනා කරන්න ඒවටත් මේ පින්වතුන් සහභාගී වෙන්න පුළුවන්.